Én nem mint. Tehát jól nézd, a helyi világ.
ධර්ම මානසිකාරයයි විපස්සනාවයි කියන එකේ මොකයි මේ විපස්සනා වල ධර්ම මානසිකාරය කිරීමයි විපස්සනා වල වෙනම ධර්ම මානසිකාරයෙන් තොරව මොකක් හරි එහෙම ප්‍රතිපදාවක් තියෙනවද
අපි මෙතන ඉඳලා කතා කරනකොට ඒ කියන්නේ අපි දැන් අපිට ලෝකයේ යම් යෙදීමක් එක්කනේ අපට මානසිකාරයක් කරන්න යන්න තියෙන විචක්ෂණයක් කරන්න එක්ක වෙන ධර්ම න්‍යායක් හරි ඔය දෙක ඔය එක්ක න්‍යායක් විචක්ෂණය කරන්න ඕනේ නැත්නම් අපිට ජීවිතයේ යෙදෙන කාරණාවක් හිතන්න ඕනේ එතනදී අපට විපස්සති කියන කාරණාවක් වෙනම කතා කරන්න බෑ ඒ කියන්නේ ධර්ම මානසිකාරය කියන කාරණාව එකම කෙනෙක් මැදිහත් වෙලා කරන්නා වූ වැඩපිළිවෙල තුලදී මානසිකාරය කරන වැඩපිළිවෙල තුලදී සිදුවෙන දැක්මේ ස්වභාවය තමයි විපස්සනාව කියන්නේ. එතකොට ඒක මේක වෙන් කරලා පෙන්නන්න බෑ. ඒ වගේම දැන් තව මාර්ග සෝතපන්න කෙනෙක්, සෝතපන්න වෙච්ච කෙනෙක්, සෝතපන්න වෙච්ච කෙනෙක් ප්‍රඥා හැතියෙනවා. හැබැයි ඒ කෙනාට උනත් ඒ කෙනා ලෝකේ යත් ඉන්නවනේ. එයාටත් ප්‍රඥාවෙන් කියන්නේ විපස්සනා විශේෂයෙන් දකිනවා කියන කාරණාවට යන්න එයාතුලත් ආපෝ මනසිකාරය යොනිසු මනසිකාරය ඉස්මතු වෙන්නට ඕන. එහෙම කෙනාට. හැබැයි විපස්සති කියන කාරණාව වර්තමාන කෘත්‍යයක් හැට කතා කරනකොට කෙනෙක් ඈඳන්නේ නැතුව. ඒ කියන්නේ දැන් අපි හැමෝම දැන් මම ওই අවස්ථා දෙකටම කිව්වේ කෙනෙක් ඈඳලා. ඒ කියන්නේ තහෘතයක් හොයන්න ඕන කෙනෙක් මූලික යෙදෙන යෙදීම එක්ක විචක්ෂණයක් කරනවා. නැත්නම් ධර්මයේ එහෙන කාරණාවත් එක්ක විචක්ෂණයක් මනසිකාරයක් කරනවා. එයාට අනිවාර්යෙන් මේ යෝනිසමනසිකාරයයි විපස්සතිය කියන එක කරුණු කියන අවස්ථා දෙකක් කියලා කතා කරන්න බෑ. අර කරගෙන වැඩපිළිවෙල එක්ක තමයි විපස්සති කතාව යථාර්ථවාදී වෙන්නේ. හොතපන්න වෙච්ච කෙනෙකුට ප්‍රඥාව තියෙනවා කියලා ඒත් හොතපන්න කෙනෙක් කතා කරනකොට ඒත් එයාටත් යෝනිසමනසිකාරයක් කරන්න නැතුව විපස්සති කියන කතාවක් කතා කරන්න බෑ. එයාත් ලෝකේ කෙනෙක්. එතකොට එයාටත් අනිවාර්යෙන් යෝනිසමනසිකාරය ඉස්මතු වීමත් එක තමයි විපස්සති වෙන්නේ. හැබැයි දැන් අපි ධර්මය කියන්නේ දැන් අපි ඔතන මාර්ගය කියන කතාවට විතරක් අපි කතා කරමු. මාර්ගය කියන කතාව කතා කරනකොට සෝතාපන්න කෙනෙක් කියන ඒක ඇත්තටම අනික් කෙනා කතා කරන දාලත්වයක් වෙන්නේ නැහැ නේ ලෝකේ අනිත් ඉන්න කෙනාට. සෝතාපන්න කෙනෙක් කතා කරන්න වෙන්නේ. එතන මාර්ගය විතරක් යථාර්ථවාදී වෙනකොට සෝතාපන්න කෙනෙක් කියන කතාවක් එන්න ඉඩක් නැහැ. සෝතාපන්න කෙනෙක් කියනවා නම් එතන කෙනෙක් කියන කතාව වෙනවා නම් එතන අහපව් මේ සත්‍යත්‍යක් තියෙනවා. ඒ කියන්නේ ආ සත්වයේ කින්නොත් කෙනෙක් තියෙනවා. දැන් ඔක මහ චත්තාරීසක සූත්‍රයේ මහ සලායතනික සූත්‍රයේ තුලින් ඔක ගොඩක් තේරුම් ගන්න පුළුවන්. මේ වගේ විස්තරය තියෙනවා. ඒතකොට මාර්ග කෘත්‍ය කියන්නේ විතරයි. කෙනා කෙනෙක් කතාලත් කියන්නේ. ඒතකොට මාර්ග කෘත්‍ය කියන කතාව දැන් අපි ලෝකේ ගත්තොත් අර සෝතපන්න වෙච්ච කෙනෙක් ප්‍රඥාවෙන් කියන්නේ විචක්ෂණයක් කරලා තමයි විපස්සති පිටතර යොමු වෙලා තියෙන්නේ. මාර්ග කෘත්‍ය විතරක් කතා කරනකොට ඒ න්‍යායාත්මක භාවයත් එක්ක එතකොට විපස්සති කියන එක විතරක් කතා කරන්න වෙන්නේ මොකද එතනදී ආයේ කෙනෙක් එතන දාන්න බැරි නිසා. එහෙම නැතුව මේ ලෝකයේ විවහාරයෙන් ලෝකයේ ඉන්න අයත් එක්ක කතා කරනකොට එයා මානසිකාරයක් කරන්නම ඕනේ. යොනසු මානසිකාරයක් පැත්ත යන්නම ඕනේ. යන්නේ නැතුව විපස්සති කියන කතාව එන්නේ නැහැ. මොකද බොජ්ජංග කියන කතාව පවා ඉස්මතු කරන්නේ යොනසු මානසිකාරයත් එක්ක. හැම එකම යොනසු මානසිකාරයත් එක්ක. එහෙනම් යොනසු මානසිකාරයෙන් තොරව කතා කරන්න බෑ. ඒ ධර්මය කියන්නේ මාර්ගය කියන එක විතරක් කතා කරනකොට එතනදී විපස්සති කියන කතාව විතරක් කතා කරන්න පුළුවන් ඒක මාර්ග භාවිතයක්.
මේ යෝනිසෝමනසිකාරය කියන එකට කොහොමද ඒ ට්‍රිගර් එකට කොහොමද දැන් කෙනෙක් බලන්නේ කියන්නේ අපි හැමසෙම ධර්මයක් සම්බන්ධ මානසිකාරයක් අපි දිගට දිගට පවත් ගන්න ඕනේ නැත්නම් මිත්‍රාශ්‍රයකින් ඒක ඉනිතුරු ලැබෙන විදිහේ මොකසරි ඉන්නවද?
මෙහෙම මේකේ කරුණු කිහිපයක් තියෙනවා. ඇත්තටම ගත්තොත් එහෙම මේ අපි මොන විදිහකට හරි ගිහිල්ලා අපට නිගමනයක් එනවා නම් ධර්ම මානසිකාරකින් හරි ජීවිතයේ ඇත්තක් හොයද්ද හරි අපිට නිගමනයක් දෙන්න පුළුවන් නම් යම් දෙයක් පිළිබඳ මම උදාහරණයකට මේකේ මට මේ ධර්ම සාකච්ඡාවක් වෙච්ච කාරණාවක් වෙච්ච සිද්ධියක් මම දැන් කතා කරමු කීපෙකදී මේක කිව්වා මම මෙහෙම උදාහරණයක් කියන්නම්කෝ දැන් ඔන්න මට මේ කෙනෙක් කතා කරලා කිව්වා එයාට එයා කිව්වා මේ මම සාන්නාසයෙන් කියන විදිහට මම දැනුම ගලපන්න නැතුව ජීවිතයේ ඇත්ත එක්ක හොයන්න උත්සාහ කරනවා කියලා. එහෙම හොයන්න උත්සාහ කරනවා කියලා මට කිව්වා. මට දැන් වැටහෙනවා මේ ජීවිතය කියලා කියන්නේ මේ ඔක්කොම කරුණු විවහාරම කියවිල්ලක් විතරයි. ඒක නිසා මට මේවත් එක්ක ඉන්න බවක් ඉන්න හිතෙන්නේ නැහැ. කියන්නේ ඒකත් එක්ක කටයුතු කරන්න හිතෙන්නේ නැහැ. අඳුම තරමේ අම්මා තාත්තා කියන එකත් කියවිල්ලක් කියන කාරණාව එක්ක මට ඒ නිසා මේ ඒකට වටිනාකමක් දෙන්න බෑ කියන කාරණාවක් කිව්වා. ආයේ කාරණාවක් කිව්වා ධර්මයත් එක්ක මම හිතාගෙන යනකොට මේ ජීවිතයේ කියන කාරණාව එක්ක එකතු වෙන්න බෑ වගේම මට එතනින් එහා මං හිතලා හිතීමත් එක්ක එතනින් එහා මට කරන්න දෙයක් නෑ කියලා. දැන් ඔය 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 කීප කාරණා දෙකම ගත්තට පස්සේ යම් කිසි දෙයක් කරලා තියෙනවනේ. යම් කිසි දෙයක් හිතලා තියෙනවා, යම් කිසි දෙයක් කරලා තියෙනවා. හැබැයි ඒ හිතපු කාරණාව තුළ නිගමනයක් අත්විඳින කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ මේ ලෝකේ ඔක්කොම කියවිල්ල. ඒ කියන්නේ දැන් එතකොට දැන් ලෝකයේත් එක්ක ඉන්න බෑ. කටයුතු කරන්න බෑ. ඒතකොට අර නිගමනයක් අත්විඳින්න ඉන්නවා. ඒ කියන්නේ බුදුරණවහන්සේ පෙන්නපු නියම ප්‍රොසෙස් එකට යට වෙලා නැහැ. අනුගත වෙලා නැහැ. මොකද නියම ප්‍රොසෙස් එකට අනුගත වුණා නම් ඔය කියපු කරුණු දෙකම ගත්තාම දෙකම ධර්මයේ තුල තියෙන දෙකක්. ලෝකේ කියවිල්ලක් කියන කාරණාවත් මේ අර මොකක්වත් කරන්න කෙනෙක් මැදිහත් වෙලා කරන්න දෙයක් එන්නේ නැහැ කියන කාරණාවක් කියන මේ දෙකම ධර්මයේ තුල කියවෙන දෙකක්. ධර්මය තහත්වාදිද. හැබැයි ඔය ප්‍රශ්නේ එන්න විදිහක් නැහැ. මේ හරියට සිද්ධ වුණා නේද? මොකද හේතුව කියවිල්ලක් කියන කාරණාවක් ලෝකේ කියන කාරණාවක් අතර පස්සේ එයාට මට දැන් ඉන්න විදිහක් නැහැ. කියන්නේ එයා එතන කොහේ හරි ඉන්නවනේ අපෝ. ඊළඟට දැන් මම මේ ධර්මයක හිතනකොට දැන් මට මේ කරන්න එකක් නැහැ. ඉතින් එයාට කරන්න මොනවද ඕනේනේ. ඒතකොට ඒ කරුණ දෙකෙන්ම අර ඇතුළත තියෙන අර මූලිකවම විනාශ වෙන්නට ඕන නැති න්‍යායාත්මක සක්කාය දිට්ඨිය කියන එකට අනුසමාත් එකක් වෙලාන්නේ. එතකොට ඒකට හේතුව මම අර අහපු ප්‍රශ්නේදී කියන්නේ හද ඒකට හේතුව තමයි අපි අර ධර්ම මනසිකාරයක් කරන තැනදී අපට ඒකේදී නිගමනයකට එනවා. අන්න ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. නිගමනයකට ආවට පස්සේ ඒ කියන්නේ ධර්ම මනසිකාරය එනකොට කමක් නැහැ. දැන් අපිට අපට ඒක අර දැඩිව ග්‍රහණයක් නොවෙන්න. ඒ කියන්නේ මූලික විචාරණ දැඩිව ග්‍රහණයක් නොව ඕන වෙලාවක ඒක ආයෙ කතා කරනකොට ආයෙ හිතනකොට අතහරින්න පුළුවන් වෙනවා. අන්න ඒ ගතිය එක තියෙනවනම් ඒක ප්‍රශ්නයක් නැහැ. එතකොට එයාටම ප්‍රශ්නයක් එනවා. එහෙනම් මෙතන තව හොයන්න ඕනේ කියලා. දැන් එහෙම නැතුව සිදු වුණොත් එහෙම අර දුෂ්කර අල්ලගෙන ඉන්නවා. දැන් ඒ ප්‍රශ්න අහපු එක කියලා සාධාරණයි. ඉතින් ඒ ප්‍රශ්නයක් ඇවිල්ලා ඇහුවා. හැබැයි ඒක යාටම වැටෙනවනම් තවත් වටිනවා. මේ මෙහෙමද මට ප්‍රශ්නයක් තියෙනවා කියන කාරණාව. ඒක නිසා මේ ධර්ම මානසිකාරය කියන්නේ බැරිකමක් නෑ. ඒක ඇත්තටම ඊතරදි ඒ කියන්නේ ධර්ම මානසිකාරය කියන කාරණාවෙන් යන්න නම් අපට තියෙන්නට ඕනේ ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ කියන උත්තමත්වයේ පරම කල්යාණ මිත්‍රත්වය බව. එහෙනම් සජීවී අපට නැහෙනේ. සජී ඒක මේ ඒකට අසාමාන්‍ය හැකියාවක් වුණා. ඒ කියන්නේ සජීවී නැති නිසා අපට අර බුද්ධ වචනය තුළ යම් ෆ්‍රේම් එකක් තියෙනවද, යම් කිසි ඥානයක් තියෙනවද, යම් කිසි විහාරයක් තියෙනවද මේ බුද්ධ වචනයේ? ඒ කියන්නේ අපි බුදුරණවහන්සේ කියපු දේම අහන්න ඕනේ කියලා කතාව යන ඕනේ. එතකොට අපිට කිසිදු විදියකින් වෙන නිගමන වලට දාන්නේ නැතුව වෙන අර්ථකථන වලට දාන්නේ නැතුව අර සූත්‍රයට විතරක් සම්පූර්ණයි. ඒ කියන්නේ අඩුමතරම වෙන සූත්‍රයකටවත් යන්නේ නැතුව ඉන්න ඕනේ. අනේකයි විශේෂත්වය. ඒ කියන්නේ යම් සූත්‍රයක් වෙනනවා නම් ඒ සූත්‍රයට විතරක් සමීප වෙන්නට ඕනේ. එතකොට අපි අර බුදුරන් වහන්සේව කල්යාණ මිත්‍රයා, පරම කල්යාණ මිත්‍රයා වෙනවා. ඒකේම හැබැයි ඒකට අපි අර දැන් බුදුරන් වහන්සේ යම් කිසි කෙනෙක් පාදක කරගෙන ඉන්න මොනවාරි කාරණාවක් එකනේ කියන්නේ. අපිට එයාගේ ගතිය ටික ටික හැදෙන්නත් ඕනේ. ඒ කියන්නේ බුදුරන් වහන්සේ කිව්වා නම් අපි ගත්තොත් පුක්කුසාතිර කිව්වා කියලා. ඒ පුක්කුසාතිගේ තිබෙනව ගතිය අපි තුල ටික ටික හැදෙන්නත් ඕනේ. එතකොට ඒ කරුණ ඔක්කොම ඇති වුණාට පස්සේ අපිට බුද්ධ වචනිය තුලින් මේ කල්‍යාණ මිත්‍රත්වය ගන්න පුළුවන්. ඇත්තටම ඒක මේ වෙන්නේ නැහැ නෙමෙයි. ඒක ගොඩාක් කලාතුරකින් වෙන්නේ. ඒ කියන්නේ බුද්ධ වචනිය තුලින්ම මේක වෙනවා කියන කාරණාව අසාමාන්‍ය හැකියාවක් තියෙන තෝනේ. නැතුව ඒක වෙන්නේ නැහැ. හැබැයි වෙන්නේ නැහැ නෙමෙයි. ඒක වෙනවා කලාතුරකින් වෙනවෙන්න පුළුවන්. එහෙම නැතිනම් දැන් අපි ගත්තොත් එහෙම දැන් මම අර නිගමන දෙන කතාවක් කිව්වේ. දැන් අර කරන කල්යාණ මිත්‍ර භාවයක් තියෙනකොට මොකද වෙන්නේ? මම මෙහෙම කියන්නේ, මම ඔබ වහන්සේ දැන් හිතන විදිහ, ඔබ වහන්සේ දැන් කතා කරන කරුණ, ඔබ වහන්සේගේ දැන් තියෙන දැක්ම, මෙන්න මේ අංග සම්පූර්ණ නෙමෙයි මේක. ඒක මොකද බුදුරණ වහන්සේට තේරෙන්නේ? අර මොකට මංග සම්පූර්ණ තේරෙන්නේ නැහැ නේ. හැබැයි මට යම් කිසි මට්ටමකට ඒ කාරණාව වැටහෙනවා නම් මම ඔබ වහන්සේ අහපු සමහර කාරණාවක් අපි හිතමු ධර්ම කාරණාවක් කියලා. ඒ කාරණාව හැබැයි වෙන්නත් මෙහෙම තියෙනවා. ඒක හරි කියන්නේ නිකන් සමීපත්වයේ කියන එක නෙමෙයි. ඒ කියන්නේ ඔබ වහන්සේට මා විශ්වාස වෙන්නත් ඕනේ, මං අනු මා කෙරෙහි අනුගත වෙන්නත් ඕනේ, මට ඔබ වහන්සේ විශ්වාස වෙන්නත් ඕනේ. ওই දෙකම තියෙනවා. දැන් එහෙම දෙකම නැත්නම් ඔබ වහන්සේ මගෙන් ප්‍රශ්න කරනවා කියමු. දැන් මට ඔබ වහන්සේගෙන විශ්වාසයක් නැත්නම්, දැන් මට ඔබ වහන්සේගෙන විශ්වාසයක් නැති වෙන්නේ ඔබ වහන්සේ මා කෙරෙහි යොමු වීමක් නැහැ කියන කතාව එක්කනේ. නැත්නම් මට හදනමක් නැහැ නේද? ඔබ වහන්සේ මගෙන් ප්‍රශ්නයක් ඇවිදilla අහනකොට මේ මට විශ්වාස නැහැ කියන කතාවකට එන්න පදනමක් නැහැ. මට දැනෙන්න ඕන දැනුණා නම් ඔබ වහන්සේ මා කෙරෙහි යොමු වීමක් තියෙනවා කියලා මං කියන කාරණාවට, එතකොට මම අර අහන ප්‍රශ්නෙට මේ උත්තර දෙන්නේ. දැන් ඔබ වහන්සේ මාගේ යමු වීමක් තියෙනවා කියලා මට දැනුනේ නැත්නම් මම ඔබ වහන්සේ අහන ප්‍රශ්නේ උත්තර දෙන්නේ. එතකොට දැන් ඒ කාරණාව ඇත්තටම අර දැනුමක් නිරවුල් කරගන්න එක මේ මොනවා හරි වෙන පැති ටිකක් වෙන්න පුළුවන්. හැබැයි ඔබ වහන්සේ මාගේ යමු වීමක් තියෙනවා කියලා මට දැනුනොත් මට මම එතකොට සර්ච් කරන්නේ ඔබ වහන්සේගේ ප්‍රශ්නේ නෙමෙයි, ප්‍රශ්නේ පදනම ප්‍රශ්නේ හිතපු විදිය මොන වගේ කෝණයක තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රශ්න පවා සම්බන්ධවට කරන්නේ මේ මේ හරි මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නත් කියලා ප්‍රශ්න එහෙම කියනවා. එතකොට අර මේ හිතන විදිය, ඒ කියන්නේ එළියට වචන ටිකට නෙමෙයි, වචන ටික එළියට ආවේ යම් කිසි හිතීමේ ක්‍රමයකට නම්, යම් කිසි දැකීමේ ක්‍රමයකට නම් අන්න ඒකට අදාළ විදිහට කතා කරන්නේ. එතකොට ඒකට අදාළ විදිහට කතා කරනකොට අන්න අර යමුව තියෙන නිසා දැන් ඒක අනුව හිතන. දැන් එතකොට හිතන්නේ අර කරුණට වඩා දැන් ඒ කරුණාවේ දැක්ම කියන්නේ මොනවා හරි. ඒ දැක්ම එක්කනේ දැන් හිතන්නේ. එතකොට දැන් මම කියන කාරණාව එක්කනේ හිතන්නේ. මම කියන කාරණාව එක්ක හිතනකොට අර නිගමණයට යන්න ඉඩක් තියෙනවා. එතකොට අර සක්කාය දිට්ඨිය කියන කතාව ඉක්මවන්න කාරණාවක්. එහෙම නැති වුණොත් මොකද වෙන්නේ? ඇත්තරම මේ කල්‍යාණ මිත්‍ර එකක් නැතිව, ඒ කියන්නේ ඇත්තරම කල්‍යාණ මිත්‍රත්වයක් වෙනක කවදාවත් වෙන්නේ නැහැ. ඒක අනිවාර්යෙන් ඕනේ. මොකද අපේ තියෙන අපි දැනුමක් ගන්න එක, ඒ කියන්නේ දැනුමෙන් පෝෂණය වෙන්නට ඕනේ. නමුත් දැනුමක් ගන්න එක නෙමෙයිනේ ධර්මය කියලා කියන්නේ. මේ එකින් අපේ දැක්ම, එහෙනම් අපි තුල දිනනවා නම් යම් කිසි මේ ලෝකයේ පුදු දැක්ම ඕකයින් වෙන එක. ඒතකොට ඒකයින් වෙන්න තව කෙනින් මෙහෙවන්න ඕනේ. ඉතින් බුදුරණන් වහන්සේගේ සූත්‍රයෙන් මෙහෙවෙනවා කියන එක එක ලොකු හැකියාවක්. මොකද ඒකට අසාමාන්‍ය ගවේෂණයක් තියෙනට ඕනේ. ওই චන්කි සූත්‍රයේ තියෙනවා වගේ අසාමාන්‍ය ගවේෂණයක් යුක්ත වෙන්නත් ඕනේ. ඊළඟට තව එකකට පාලි පිළිබඳව විශාරද භාවයක් තියෙන්න ඕනේ. ඒ සමාජයේ විහාරයේ පිළිබඳව විශාරද භාවයක් තියෙන්න ඕනේ. කියන්නේ ගවේෂණයක් තිබුණත් මදි. මොකද අපේ භාෂාවකින් නෙමෙයිනේ. ඒතොර මේ හැම එකක් පිළිබඳවම දැනුමත් එක තමයි අපට සූත්‍රයේ පිළිබඳව අධ්‍යයනයකට යන්න පුළුවන්. නැත්තම් තරම් කල්යන මිත්‍රත්වයේ කියන කාරණාවට යන්න බෑ. එහෙම වුණත් අනිවාර්යෙන් අපට කල්යන මිත්‍රත්වයක්, ඒ කියන්නේ මූලික දෙයට අවශ්‍යයි. එතනින් ඉහාදී අවශ්‍යතාවයක් නැහැ, මූලික දෙයට ඒක අවශ්‍යයි.
ඊළඟට අහනවානේ ප්‍රශ්නය. අපිට අසන විමානසිකත්වයට ගියා නම් අපටත් ඒ ප්‍රශ්නේ එනවනේ.
හරියටම වුණා නම් ඒක එන්නට ඕනේ.
අපි ඊළඟ ප්‍රශ්නේ බලලා හිතන එක නෙවෙයි.
ඔව්.
මේ කරුණ තියෙනකොට අපිට මතුවෙන්න ඕන ඊළඟ අහන ප්‍රශ්න.
ඔව්.
එහෙම වෙනවද? කියන්නේ.
දැන් අපි උදාහරණයක්කට ගමු නන්දකෝවල සූත්‍රයේ. නන්දකෝවල සූත්‍රය ගත්තට පස්සේ තාම මූලික මට්ටම ප්‍රශ්න ටිකක් තමයි අහන්නේ. එතකොට දැන් අපිට මොමයි සූත්‍රය කරද්දී පවා කියලා තියෙනවා. ඉතින් අපිට අය අසනීත්‍යද අනිත්‍යද කියලා අහනකොට ඔය කරුණු කියනට අපිට කිලින්ම ඉදියේ පිටින් අනිත්‍යයි කියන ඔය කරුණු ටික එනවනේ. ඒ කියන්නේ අපිට අර ඒක, ඒ කියන්නේ අපිට තියෙන එක කියන්නේ එක තැනකින් බාධාවකුත් තියෙනවා. හිතන කෙනාට උපකාරයක්ත් තියෙනවා. අර දැනුම තුලින් අපි දාගත්ත මේ දෙයක් තියෙනවනේ. ඔන්න ඕක නිසා අපි කෙලින්ම අර ඒකට උත්තරයක් දෙනවා මෙහෙමයි කියලා. මේ මම ඔය ගොඩාක් වෙලාවට කියන එකක් තමයි මම ඊයර මේ සන්නාසයක් කතා කරද්දී මම උග කිව්වා මේ ධර්මය අපි වෙනම හිතන්නට ඕන. ප්‍රායෝගික ජීවිතයේ පිළිබඳව යම් කිසි විදියකට අපි හිතනකොට අපි ඕකට ධර්මයේ ඉගෙනගත්තර වචන ටික ඈඳන්න හොඳ නැහැ. මොකද ඒක අපි ඈඳුවොත් එහෙම අපට අර ධර්මයේ තියෙන ග්‍රේඩ් බව අපෙන් ටික 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 කියන්නේ මේ ගිලිහිලා. ටික ටික ගිලිහිලා ගියාට පස්සේ ධර්මංගල නන්දකවසුත් ටිකන ගන්නකොට අර මේ අහනකොට අපට නිකම්ම උත්තරේ කටට එනවා වගේ. ඒ විදිහටම අපි අර මේ අපි මොහක් හරි ආව ගම වුණ සද්දයක්. ඔව් මේක කන හද්ද විඥාන එකතු වීම. මොන්නේ අපිට මේ විදිහට දාලා අපි නිකන් එකකින් ගැලවිලා යනවා. අර දැන් කන හද්ද විඥාන එකතු වීම කියන එක දැක්මක් ඇති වුණා නම් මමත් ඒක පහරක් ඉක්මෙදලා ඉක්ම වෙන්නට ඕනේ. නමුත් අපට කන හද්ද විඥාන එකතු වීම කියලා අවිදලා ඒක ඒ සද්දේ ඇල්ලෙන්නේ නැහැ. මමත් එහෙම කියනවා. ඒත් බල බුදුරණවහන්සේ දුන්න කාරණාව ඒ දෙ සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අර න්‍යායාත්මක භාවය නැත්තම් බුදුරණවහන්සේ වෙන්නපු ඒ ධර්මයේ ඒ ස්වභාවය අපි වෙනම හිතන්නට ඕනේ. ඒකේ තියෙන මොකද්ද කියලා වෙනම හිතන්නට ඕනේ. ඒක ප්‍රායෝගික අධ්‍යක්ෂින් ජීවිතේ ගන්න හොඳ නැහැ. ඒ කියන්නේ ගලපඬ ගන්න හොඳ නැහැ. ප්‍රායෝගික අධ්‍යක්ෂින් ජීවිතේදී අපි අවංක ප්‍රශ්නියත් එක්ක හිතන්න ඕනේ. මම කවද පොතිත් ඔය අවංක ප්‍රශ්නෙ කියනනම් මම ඔක දුන්නේ. ඒ කියන්නේ අපට අවංක ප්‍රශ්නයක් තියෙනවා නම් මොනවා හරි දැන් මම එක ක්‍රමයක් දුන්නේ. මම කවුද කියන එකත් එක්ක. තව ඕන තරම් ක්‍රම තියෙනවා. ඇහැ මොකද්ද? කන මොකද්ද? මොනවා හරි පැත්තකට අපට අවංක ප්‍රශ්න එනවා. ඒතර මෙන්න මේ අවංක ප්‍රශ්නියත් එක්ක අපි හිතනකොට ඒක අපි හපවර දැනුම ඒකට ගන්න අවශ්‍යතාවයක් නැහැ. ගත්තොත් වරදිනවා. මම මේකට පුංචි උදාහරණ දෙකක් කියන්නම්. මේ එක තමයි මේ වටිනාකම අයින් වෙනවා කියන කාරණාව පැහැදිලි කරන්න. දැන් අපි හිතමුකෝ මේ අපිට තියෙනවා කියලා වටිනා මණිකක්. මොන මණිකක්ද තියෙන්නේ? එතකොට මේ මැනික දැන් අපට මෙහෙම මැනිකෙන් ප්‍රයෝජනයක් වෙනවා. මොකක්ද මේ ප්‍රයෝජනය වෙන්නේ? නිතරම දොර හුළඟියන. නිතරම දොර හුළඟියන නිසා දැන් අපට ගලක් හැටියට මැනිකක් තියෙනවා. අපි මොකද කරන්නේ? අර දොර හුළඟියන එකට අඩේට මැනික තියෙනවා. දැන් ඕකයි දැන් අපේ ප්‍රයෝජනයක්ද? අපි ප්‍රයෝජනයක් ගන්නවා. උපකාරයක් අපට තියෙනවා. දැන් අර දොර හුළඟියන්නේ නැහැ. දොර වදින්නේ නැහැ. හරි පහසුවක් තියෙනවා. දැන් එතකොට දැන් ඒ උපකාරය ඒකෙන් තියෙන නිසා අපට දැන් අර මැනිකේ තියෙන අසාමාන්‍ය වටිනාකමක් තියෙනවා. මේ වටිනාකම තියෙන එකට තියෙන අර ගතිය ටික ටික අඩු වෙලා යනවා නේද? දැන් අපට ප්‍රයෝජනෙකුත් තියෙනවා. දැන් අපි අර සල්ලි ගන්න උත්සාහ කරන්නේ මැනිකේ කුණලා. මොකද අපි අර ප්‍රයෝජනේ භුක්ති විඳින්නද? ඔන්න ඔයගේ ධර්මයට එනවා. ඔක ඇත්තටම වෙච්ච සිද්ධියක් තියෙනවා. ඔය බලංගොඩ පැත්තේ මේ සානසල මම ඉන්නේ කිව්වා මේ මම ගොඩක් කලින් අහව එක. එක්තරා මිනිස්සු පිටිසකට මැනිකක් හම්බෙලා තියෙනවා. මේ ඇත්ත සිද්ධිය. මැනිකක් හම්බෙලා තියෙනවා. මැනිකක් හම්බුනාට පස්සේ මේ මිනිස්සු ඉතින් මැනික මුදලාලි කෙනෙක් ළඟට ගිහිල්ලා. ගිහිල්ලා කියුණාන්ට. මේ මිනිස්සයා ඒක දැනගත්ත මුදලාලි මේක මිල කරන්න බැරි අසාමාන්‍ය මැනිකක්. ඒ කියන්නේ කෝටි ගාණක් වටින මැනිකක්. දැන් මේක යාට මේ කියන්නත් බැහැ. ඊට පස්සේ මේ මිනිස්සයා මොකද කරේ? මේ මිනිස්සු රවට්ටන්න පුළුවන් කියලා දැනගත්තා. දැනගෙන මේ මට මේක වටින්නේ නැහැ. ඔයා ඕන්න වෙන කෙනෙක් කරලා ගිහිල්ලා දෙන්න. නමුත් ඔයාලගේ මහන්සිය මේ ඔක්කොම අපත යනවානේ. මේ ඒ නිසා ඔයාලා ගැන අනුකම්පාවෙන් මම ඔයාලට බෙදා ගන්න සල්ලි ටිකක් දෙන්නම් කියලා කොහමද ලක්ෂ කීපයක් දීලා තියෙනවා ඔයාලට බෙදා ගන්න. ඉතින් ඒ මිනිස්සු සතුටු වෙන්නේ දැන් අපිට නිකම් අපේ මහන්සියත් එක්ක මේ වටින්න තිය ගන්න කියලා ඒ මිනිස්සු ගිහිල්ලා. කවුරු හරි කෝල් කරලා මොකක් කියන්නේ මේ මිනිස්සුන්ට ආරංචි කියලා තියෙනවා. මේ ඒක වටින එකක් ඔබ රැවට්ටුවා කියලා. ඊට පස්සේ දැන් එයා ඒ මිනිස්සු ටික අහපව වෙනවා මේ ඇත්ත සිද්ධියක් මේක. අහපව වෙනවල් මැනික ගන්න. මේ සල්ලි ටිකක් අරගෙන. ඊට පස්සේ ඒක අරවණු සරත් ආරංචි කියලා මේ මැනික මුදලාලිට ආරංචි වුණාට පස්සේ අනික් මුදලාලි මොකද කරේ? අර මැනික ගෙනල්ලා දොරේ අඩියට තිබ්බා. දොරේ අඩියට තියලා තියෙනවා. දොරේ අඩියට තියලා අර මිනිස්සු ආවට පස්සේ මේ මැනික අපිට ඔක්කො ගොඩක් වටිනා මැනිකක්. ඒ නිසා අපට සල්ලි ගෙනවා මේ අපට මැනික දෙන්න කියලා. කකුල දික් කළ කියලා වාන් වුණ අරන් පොලියක් මේ මට වටිනාකමක් නැහැ. උඹලා ගෙන අනුකම්පාවයි මම මොකද සල්ලි දුන්නේ. සල්ලි ටික තියලා ආන් අරක මැනික අරන් පොලියක් ගෙන කකුල දික් කළා කිව්වා. නැගින් මේ මිනිස්සුන්ට හිතනවා ඊට පස්සේ ඇත්තටම ඉතින් වටින්නේ නැති එකන්නේ ලොකු වටිනාකමක් නැහැ නැත්තම් ඔය මිනිස්සු ඔහොම කරන්නේ නැහැ ඒ නිසා කියලා යන්න ගියා. ඔන්න ඔය වගේ තමයි ඔය වගේ සිද්ධියක් තමයි අපිට ධර්මයේ අපි ගත්තොත් එහෙම වෙන්නේ. අර වටිනාකම හැලු වෙනවා. එහෙනම් ග්‍රේඩ් භාවයේ නැති වෙලා යනවා. ඒ කියන්නේ අපි හැම වෙලේම අපේ தත්වෙම අපි කියන්නේ ධර්මයේ වෙනම හිතන්නට ඕනේ. එලෙන ධර්ම වෙනම හිතන්නට ඕනේ. ගුරුවරේ කල්යාණ මිත්‍රයෙක් කියන කාරණාව එක වෙනම අපි කටයුතු කරන්නට ඕනේ. අපට දැනෙන විදිහට ජීවිතේ අපට දැනෙන විදිහට මේ අපට දැනෙන විදිහට අපි හිතන්නට ඕනේ. මම ඒකටත් උදාහරණයක් මෙහෙම කියන්න දැන් ඔන්න අපි අපට අපි කියන අපි මොඩියෝ නැතුව අපිට සාමාන්‍යයෙන් අපි හිතමු අපිට ටිකක් එච්චර අමාරුයි ගණන් හදන්න. අපි සාමාන්‍ය ගානක් හදුවත් එහෙම අපිට ලකුණු දෙකක් තුනක් වගේ හම්බෙන්නේ කියලා. දැන් මට අවශ්‍යයි ඒකක් ගන්න. නැත්තම් විභාගෙට ඒකක් ගන්න හරි මොනවාරි අවශ්‍යතාවයක් තියෙනවා. දැන් එයා කල්පනා කරොත් එහෙම ඒකක් ගන්න එයා අර මේ තව කෙනෙක්ගේ හදපු පේපර් එකක් බලාගෙන ගාන හදලා විභාගෙට දුන්නට පස්සේ එයාට ඒකක් හම්බෙයි. හැබැයි එයාට ඒකක් හම්බුනේ ඒක සලකුණක් විතරයි නේද? එයාට ලැබෙන ඒක සලකුණක් විතරයි. එයාට කිසිදු විදිහකින් ඒකක තත්ත්වෙ නෙවෙයි. ඒ එකේ කියන්නේ ගණන් වලට ඒකක් ගන්න යම් තත්ත්වයක් තියෙනවා නම් ඒ තත්ත්වයක් නෙවෙයි. හැබැයි ලකුණ තියෙනවා, රිසල්ට් ෂීට් එකේ තියෙනවා ඒකක් තියෙනවා කියලා. නමුත් ඒ තත්ත්වෙ නෙවෙයි. හැබැයි එයාට යම් කිසි කෙනෙකුට අවශ්‍යතාවය තියෙනවා නම් ඒකක් ගන්න. එයා කළ යුත්තේ ගුරුවරයාගෙන් යාළුවන්ගෙන් ක්‍රමානුකූලව ටික ටික වැරදි ටික ටික හදන්නවා. ටික ටික අර කරුණු අහගෙන හැබැයි තමන් හදන්නේ. කරුණු වහගෙන තමන් හදන්නේ. ඒක කියපු කාරණා අනුව හදන්නේ. එහෙම යනකොට ක්‍රමානුකූලනකොට එයාට යම් කාලයක් යනකොට අන්න ඒකක් ගැනීම මට්ටම එනවා. එතකොට එයාට මේ කිසි ප්‍රශ්නයක් නැහැ ඒකක් ගන්න පුළුවන්.
සර්ටිෆිකේට් එක
නැති උනත් ප්‍රශ්නයක් නැහැ. ඒක සර්ටිෆිකේට් එක ඕනේ නැහැ. අන්න ඒ වගේ තමයි අපි අර දැනුම කියන කතාව මේ ප්‍රායෝගිකත්වයට ගන්න නැතුව. කියන්නේ දැන් අද ගොඩාක් වෙන දේ තමයි අපි මොනවා කරන්න ගියත් මේ දැනුම ප්‍රායෝගිකත්වයට ගන්නවා. එකක් ග්‍රේඩ් භාවය දැනුම තියෙනවා. අනෙත් එක තමයි අපේ தত্ত্বය කියන්නේ අපි දැන් මට්ටමක නෙමෙයි අපි යන්නේ. අපි හැම වෙලෙන් දැන් අපට ඇහැගෙන හොයනකොට අපට නාම රූපද විඥානයේද මේ ඇහැ රූපය ඔය එකක් කොට දාන්නේ. අපට දැනෙනවා නම් ඇහැ කියන්නේ මොකද්ද කියන කාරණාව පිළිබඳව මෙන්න මේ අපිට දැනන මට්ටමේ අපි හොයන්න ඕනේ. එතනදී අපිට ප්‍රශ්නයක් එනකොට හිර වෙනකොට අන්න ගුරුවරයෙක්ගෙන් කල්‍යාණ මිත්‍රෙන් අහන. එතකොට දැන් එයා කියන එයා ඒ කල්‍යාණ මිත්‍රයා ගුරුවරයා කියලා දෙන මම අර කිව්වේ අවංකෝය මුණාට පස්සේ කරුණට වඩා එයාගේ හිතන කාරණාවට දෙන්න කියලා. එතකොට හිතන කාරණාවට අනුව මොකද වෙන්නේ? අන්න ටිකක් උපකාරයක් එනවා. එතකොට තව ටිකක් හිතන්න උපකාරන. අන්න ටික හිතන්න පුළුවන්. එතකොට ගුරුවරයා තමයි අර බුදුරණවහන්සේ පෙන්නපු ධර්මයෙන් ගත්ත කාරණාව පාදක කරගෙන තව කෙනෙක් ඒකට මෙහෙවන්න ඕන විදිහට ඒ කියන්නේ දැන් මේක දෙකක් නෙමෙයි. දැන් ඒ කියන්නේ බුදුරණවහන්සේ එකයි කල්යනා මිත්‍රයා එකයි දෙකක් නෙමෙයි. හැබැයි දැන් බුදුරණවහන්සේ දුන්නේ යම් පිරිසකටනේ. ඒකෙන් ගත්ත කාරණාව අර කල්යනා මිත්‍රයා මොකද කරන්නේ? ඒකම වෙන ක්‍රමයකට, ඒ කියන්නේ වෙන වචන ටිකකින් වෙන විදිහකින් කෙනාට අදාළ විදිහට විග්‍රහයක් දෙනවා. එතකොට හවල කොග්ගල්ගේ මහත්තයා කිව්වා වගේ සර්ටිෆිකේට් එකේ ඒක ඕනේ නැහැ. එතකොට මේ පොතේ තියෙන කාරණා අවශ්‍යතාවයක් වෙන්නේ නේ අර හික්මීම අර අනුගත වීම අර කතාවත් එක්ක. ඉතින් ඔන්න ඔය කාරණාව ද නැති නිසා තමයි අර ගොඩක් වෙලාවට මේ කියන්නේ එක්කෝ දැනුමකට ලඟු වෙනවා. එක්කෝ ලෝකේ පැත්තේ විද්‍යාවත් එක්ක ලඟු වෙනවා. නැත්නම් භාවනාවකට ලඟු වෙනවා. මොකකට හරි ලඟු වෙලා කොහෙන් හරි ගිහිල්ලා ඉන්නවා අර ඇතුලෙන් මොන ඔය ඕන ක්‍රමයක බලන්න කල්පනා කරලා ඇතුලෙන් යන මේ හොල්මනක් තියෙනවා. අර මම කියන හොල්මන හැම කොහෙන් ගස ඇතුලෙන් යනවා. අපට මොකක්ව අවශ්‍යතාවයක් තියෙනවා මට ලබන්න. කියන්නේ අපි මට ගොඩාක් ප්‍රාර්ථනා නැහැ කියලා කිව්වට ඇතුලෙන් තියෙනවා. සෝතාපන්න වෙන්නට ඕනේ, ඊළඟට සක්කාය දිට්ඨි ප්‍රහාණය වෙන්නට ඕනේ, නැත්නම් මේ ඇත්ත දකින්නට ඕනේ. මොන හරි කාරණාවක් දෙයක් තියෙනවා. අර ගුරුවරයෙක් කල්යාණ මිත්‍රයෙක් කියන වටිනාකම කියන දේ සහ බුද්ධ වචනේ කියන ඒ වටිනාකම කියන දේත් එක්ක එයාට අවශ්‍යතාවය තියෙන්නේ ඇත්තනම يعني දැන් සත්‍යගවේෂි අර අවංක සහයි ගති ලක්ෂණ මේ ඔක්කොමත් එක්ක ඒක ගුරුවරයා මොකද්ද කියන්නේ? එහෙම නැත්නම් බුදුරණවහන්සේ පරම කල්යාණ මිත්‍රත්වයේත් එක්ක ඒ බුදුරණවහන්සේ මොකද්ද කියලා තියෙන්නේ? එයාට ඒ ටික හැරෙන්න හොතපන්න වෙන්න ඕනෙත් නැහැ. රහත් වෙන්න ඕනෙත් නැහැ. නිවන් දකින්න ඕනෙත් නැහැ. ඊළඟට ඇත්තක් ලබා ගන්න ඕනෙත් නැහැ. ඒ කිසි දෙයක් අවශ්‍යතාවයක් නැහැ. අර කාරණාවෙක විතරයි ඉන්නේ. එතකොට එයාගේ ජීවිතේ ගත වෙන්නේ, දැක්ම ඇති වෙන්නේ, ජීවිතේ හැසිරෙන්නේ එක්ක බුදුරණවහන්සේ දුන්න අර පොතේ තියෙන ඒ ක්‍රමයක් එක්ක. නැත්නම් අර ගුරුවරයා කියන කාරණාවේ ක්‍රමයක් එක්ක. එතකොට ඒකෙන්ම කියලා තියෙනවා නේද ප්‍රායෝගිකවම අර මම කියන කාරණාවේ තියෙන දෙයට ඉඩක් නැහැ කියන කාරණාව. එකෙනෙ මගේ මම මොන හරි හොයලා ලබා ගන්න ඕනේ කියන කාරණාව කියන එකට ඉඩක් නැහැ කියන එක. හැබැයි යාගේ ඒ දේ වෙන්නේ මර විචක්ෂණ සීලි බෝත් එක්ක. අර හිතන ගතියක්
තියෙනවා.
ඔව් මෙහෙමයි ඉතින් වැටුණාට ප්‍රශ්නෙකුත් නැහැ අපිට ඒක අතහරින්න පුළුවන් නම් එහෙනම් අපිට ඒ කියන්නේ අපි සාමාන්‍ය හිතන් යනකොට ස්වභාවය තමයි එහෙම කාරණා හැබැයි අපට අර අර ගුරුවරයෙක්ගේ වටිනාකම තියන්නේ ඒක නැත්නම් අර පොතෙන් හරි යමු වෙච්ච එකකින් වටිනාකමක් තියන්නේ ඒක අපට මේ අතහරින්න පුළුවන්කම තියෙනවා දැන් අපි හිතනකොට කොහොමත් අපට මේ මොන හරි දෙයක් හම්බෙන්න පුළුවන් හැබැයි අර අතහරින්න පුළුවන් ගතිය ඇතුලෙන් තියෙනවා නම් අන්න ඒක තමයි හරිම ක්‍රම එතකොට යාට මේ මේ ඒ කාරණාව එක්ක ඒකාන්තයෙන් ඇත්තයි කියලා ගන්නෙ මේ බුදුරණාහි බලන්න ඉදමෙව සත්‍යං කියලා ගන්න ඇති ඒකනේ තිබිය යුත්තේ යම් දෙයක් වෙන්න පුළුවන් හැබැයි ඉදමෙව සත්‍යං කියලා ගන්න ඒකයි මේ දේශනාවක් බලනකොට වුණත් හැම වෙලෙම අපි අපිට දැන් ඉදමෙව සත්‍යං කියලා ගත්ත එක නැත්තම් ධම්මචක්ක සූත්‍රය අලුතින් නෑ අපිට කියලා ගන්න දෙන්නේ දැන් අපි බලන්නේ ධම්මචක්ක සූත්‍රය අලුතින් ඉගෙන ගන්නවද කියලා අපිට ඉදමෙව සත්‍යං කියලා ගත්ත එකත් තියෙන ධම්මචක්ක සූත්‍රය එතකොට අපිට මේක අලුතින් ඉගෙන ගන්න බෑ ඒක ඉදමෙව සත්‍යං කියලා ගත්ත නිසා අනේ ඉදමෙව සත්‍යං කියලා ගත්තේ නැත්නම් අපි ධම්මචක්ක සූත්‍රය බලනකොට හැමෝම අලුතින් අපි ඉගෙන ගන්න ගලපන්නේ නැහැ නේද දැනුම තියෙනවා කියන දරුව කියන්නේ මේ වචන ටිකත් එක්ක අපට ආපු ෆ්‍රේම් එක තියෙනවා ඒක හරි කටපාඩමින් හරි ෆ්‍රේම් එක තියෙනවා හැබැයි මම කියන්න දෙන්නේ කියන්න හැදුවේ ඒකේ අර්ථය ඒකේ අර්ථය ඉදමෙව සත්‍යං කියලා ගත්තනම් ඒක ඒකහඳල බහැ ගත්තනම් ආයෙම මොහොතෙන් ධම්මචක්ක සූත්‍රයෙන් කරයුත්ත කරලා ඉවරයි වගේ නේ එතන නේද සංඝ සංකාරක
වෙන පැත්තක එකක්
මම ඕකට මං ගැන කියන්නේ නැහැ මම මෙහෙම කියන්නේ දැන් බුදුරණවහන්සේගේ තියෙනවා මේ සතර ස්ථාන වන්දනා කිරීම ගැන තියෙනවානේ මේ පරිනිබ්බාන සූත්‍රයේ. එතන වන්දනා කිරීම කියන්නේ දැන් වන්දනා ඉතින් ගියොත් තමයි ඒක දැනෙන්නේ සංවේගීටපත් වෙන්න කියන කතාවනේ කියන්නේ. දැන් ඇත්තටම ඕනම දෙයකදී අපි මම ඒක පාදක කරන් කියන්නේ ඒක හෝ වංගලිසය හෝ ජයසම්බුදින් වහන්සේ හෝ දලදා මාලිගාව හෝ ඕන එකක් සංවේගීටපත් වෙන්න. සංවේගීටපත් වෙනවා කියලා කියන එකේ තේරුම තමයි ඇතුලෙන් අපට එන්නට ඕනේ ලැබුණ ලැබිච්ච හරි වටිනා දෙයක් ආවා ඒකෙන් මම ප්‍රයෝජනයක් ගත්තේ නැත්නම් මට ඒකෙන් ප්‍රයෝජනයක් ගායතු යුතුයි කියලා උත්සුකයක් නේ. ඒ කියන්නේ අප්‍රමාදී සංවේගයෙන් ඉස්මතු වෙන්නේ අප්‍රමාදී
බව. අපේ ප්‍රමාද ගැන සංවේගය.
අන්න ඒක හරි. ඒ කියන්නේ අපිට අප්‍රමාදී බවකට තල්ලු වීමකුයි වීමුත්. එතකොට දැන් සතර ස්ථාන වලට යනකොට දැන් නිකමට හිතලා නම් අපි දැන් බුදුරණවහන්සේ ගැන දන්නවා. එතකොට අපට අර බුදුරණවහන්සේ බුදුන් ඉපදුන තැන බුදුන් තැන පිරිනම් පාපු තැන ධම්මචක්කප්පවත්තන සූත්‍රය වදාළ තැන එහෙම යනකොට අපට අර එක දෙකක් දැනෙනවා. ඒ කියන්නේ දැන් මම අර දැන් කොග්ගලගේ මහත්ය අහපු අනිත් පැත්ත පොඩක් අතහැර මේ වෙන පැත්තකින් කියන්නේ. එතෙන් ගියාට පස්සේ අපට යම් කිසි විදිහකට දැනෙනවා මේ අර අපි ඉගෙනගත්ත කාරණාවත් එක්ක නිකන් අර අමුතු සජීවීවක් දැනෙනවා. එතකොට අන්න ඒකත් එක්ක දැන් අපි එතරම් ඉන්නව නම් ඒක වෙන්නේ නැහැ. ඒ සමාන වෙන්න පුළුවන් වැඩිපුර වෙන්නත් පුළුවන්. එතකොට ඒ කෙනාට අර ඕනකමක් කියන කාරණාව අර අර ඉගෙනගත්ත දේත් එක්ක දැනෙන ගතිය එනවා. එතකොට ඒ සංවේගය ඇති කරගන්න තම සංවේගය අපි හිතමු අපි යම්කිසි විදිහකින් ප්‍රමාදීව අටියුතු වෙනවා නම් අපේ සංවේගයේ අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ නේ. කටයුතු වෙනවා නම් අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඊළඟට අපි හිතමු ඒ විදිහටම මම හැම වෙලෙම කියන එක තමයි ඔය දැන් කොපලගේ මහත්යාප කාරණාවත් එක්ක ඒ විදිහටම වංගේසයට ගියාමත් ජයසනා බුදුන් වහන්සේ ළඟට ගියාමත් දලදා මාලිගාව ළඟට ගියාමත් අපට ඒ කරුණේදී පවා ඉස්මතු වෙලා එනවා නම් කියන්නේ බුදුරන් වහන්සේ කියන්නේ කියන ඒ සුද්ධමත්වයත් එක්ක අපට ඒක අහිමි වෙන්න කලින් අපි තාම ප්‍රමාද කරන්න හොඳ නැහැ කියන අන්න ඒ කාරණාව සංවේග ජනකත් එක්ක ඒක තමයි අවශ්‍යතාවය.
අපි ගැන සංවේග
වෙනවා. ඔව් අපි ගැන සංවේග
වෙනවා. අපේ මනසට නම් බුදුහාඳුර වෙන සංවේගය. බුදුහාඳුර පිළිගන්න
බෑ. අපි ගැන සංවේග වෙනවා.
අපි ගැන සංවේග
වෙනවා. අපි ගැන මේක කරගත්තේ නෑනේ. එතකොට ඒකත් එක්ක අපට උපකාරයක් වෙන දැන් අපි හිතමු අපිට කරගෙන යන්නම් පුළුවන් නම් අපට ඒ කාරණා අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඇත්තටම ගත්තොත් එහෙම අපි හිතමුකෝ මල්ලාට අපට සම්පූර්ණයෙන් අපටත් වැඩෙනවා කල්යාණ මිත්‍රත් උපකාරයක් වෙන මේ ඔක්කොම තියෙද්දී අපට ආයේ බාහිර ඒ කාරණා අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඉතින් ඕක තමයි නියම ආකාරයෙන්ම ඒ පූජනීය ස්ථාන සහ විශේෂ හතර ස්ථාන ඒ වගේ තියෙන නිවැරදිම කාරණා. නිවැරදිම වටිනාකම කියන දේ. ඊළඟට අපි දැන් ධර්මයේ පැත්තත් එක්ක නම් මොකක්ද මාර්ගයේ පැත්ත ධර්මයේ පැත්ත. දැන් ඕක කරගෙන යන කෙනෙකුට විවිධ විදිහි අපහසුකම් එනවා. කියන්නේ දැන් ඇත්තටම අත කොග්ගලගේ මහත්තයරක අදාළ නැහැ. පැවිදි අයටයි ඕක වෙන්නේ. කොග්ගලගේ මහත්තයර ජොබ් එකක් තියෙනවා. වෙන වැඩට හිගුත් තියෙනවා. එතකොට ඕවා කර කර ඉන්න අතර තමයි කොග්ගලගේ මහත්තය මේ පැත්තත් හිතන්නේ. එතකොට අර අපහසුවක් වෙනවා කියන කාරණාව දැන් අපහසු කියන එකේදී පෙන්වන්නේ ගොඩාක් මේක අරතිය කියන එක. ප්‍රධානම කරනවා අරතිය. අරතිය කියන්නේ කිසි එකට ඇලෙන්නේ නැහැ. ඔක ගැඩිගුරුම තියෙන පැවිදි අයට. ඒ කියන්නේ ගිහි ජීවිතය ගත කරන අයට ඒක එන්නේ නැහැ. එන්නේ නැති වෙන්නම හේතුව වෙන වෙන දේවල් තියෙනවා. එක්ක කාමී එක විමුක්ති විඳීමක් තියෙනවා. එක්ක ජොබ් එකක් එක්ක මුක්ති විඳීමක් තියෙනවා. මොන හරි දෙයක් එක තියෙනවා. ඉතින් එහෙම අරතියක් එනකොට ඔය අරතිය කඩා ගන්නට ඕන. ඔය අරතිය අයින් කරන්නට ඕන. ඔය අරතිය අයින් කරගන්න අපිට විවිධ දේවල් තියෙනවා කරන්න. ඒකේ ඒ දැන් අපිට මේකේ ග්‍රේට්ම කාරණාව තමයි මුදිතාවනි අර්ථය අයින් වෙන ග්‍රේට්ම කාරණාව ලෝකෙ මැත්තේ මුදිතාව. ඒකර අනිත්‍යයේ දියුණුව දැක අනිත්‍ය හතුටින් ඉන්නවා දැකලා මේක තුලින් අපට හතුටක් ඇති වෙනවා. මම ගොඩක් ඕක ප්‍රායෝගිකව අත් විඳිනවා. කියන්නේ අනිත්‍යයේ අපි තුන් කවුරු හරි ධර්මයක් කියලා දෙන එකක් අහලා හරි නැත්නම් කවුරු හරි මේ මොනවා හරි කාරණාවක් එක්ක අනිත්‍යයේ හතුටක් දැකලා මම හතුට වෙනවනම් අර අරතිය කියන කාරණාව අපි බලෙන් අයින් කරන්න දෙන්නේ ඒක එන්න ඉඩන්නේ. ඔය තමයි ග්‍රේට්ම ගතිය අර්ථය දුරු කරගන්න ලෝකේ මට්ටමෙන් දැන් අර්ථයක් තියෙනකොට දහම් ධර්මයේ විචක්ෂණය කරන්න පුළුවන් අය කියලා අර්ථයක් කියන්න ඕනේ නෑනේ. ඒ කියන්නේ අපිට පුළුවන් නම් හොඳට විචක්ෂණය කරමින් ධර්මයේ ගැන හිතන්න ඒක අර්ථයක් කියන්න ඕනේ අර්ථය නෙමෙයි. දැන් අර්ථය ආපසනද ඒකට වෙනම ක්‍රමයක් දෙන්න තවනේ. ඊළඟ තව එකක් තමයි අපිට යම් කිසි විදියකින් බුදුරණවහන්සේ වටිනාකමක් අපට පුජ්‍යලයක් හැටියට හම් වෙනකොට ඒ කියන්නේ ඊළඟට පිනගෙන කියන කාරණාවක් අපට සිහි වෙනකොට මොනවා හරි ওই කරුණු ටිකක් එනවනේ. ඔන්න ඔය කරුණු වෙනකොට අපට අන්න අරතිය පොඩ්ඩක් හදාගන්න මේ වන්දනාමාන කරන්න යන එක. ඒතකොට පිනගෙනත් හිතෙනවා ඊළඟට අර බුදුරණවහන්සේ ගැනත් හිතෙනවා ශ්‍රද්ධාවක් කියන කාරණාව ලෝකේ මට්ටමින් යඩෙනවා. ඔන්න ඔය කාරණාවක් අර අරතිය ආපතනදී මේ හදාගන්න එක උපකාරයක් තියෙනවා. දැන් අරතිය කියන එකත් එක තවත් එක තව කරුණු කියන ඊළඟට තවත් මේ භික්ෂුන් ගත්තට පස්සේ දැන් කොග්ගලගේ මහත්තයලට අදාළ නැහැ කියලා කිව්ව වෙන කටයුතු තියෙනවනේ. භික්ෂුන් ගත්තට පස්සේ තවත් ක්‍රමයක් තියෙනවා භික්ෂුන්ගේ ජීවිතය කියලා සබහා සෞන්දර්ය භුක්ති විඳින එක. සබහා සෞන්දර්ය භුක්ති විඳිනවනේ පරිසරයේ සුන්දරත්වයේ නමුත් තේරගතවල එහෙමත් හම්බෙන්නේ සබහා සෞන්දර්ය භුක්ති විඳින එක. ඒකිනුත් අරතිය මට්ටමකට අඩු වෙලා යනවා. ඒ කියන්නේ ඒ සබහා සෞන්දර්ය භුක්ති විඳීමත් එක්ක. එතකොට මෙන්න මේ ක්‍රම මොන හරි දෙයකින් ඒ අර්ථය දුරු කරගන්න ඕනේ. එතකොට එයාට අවශ්‍යතාවයක් තියෙන අන්නේ කාරණාව. ඒතර ඒකත් එක්ක අර කාරණා උපකාරයක් තියෙනවා. ඊළඟට ප්‍රමාද වෙන කෙනෙකුටත් අර කෙටි උපකාරයක් තියෙනවා. ප්‍රමාදී භාවයට අර සංවේග භාවය ඇති කර ගන්නට එක. දැන් මම මේ සමාජ සංස්කෘතිය ගැන කියන්නේ සමාජ සංස්කෘතිය වෙනම එකක්නේ තියෙන්නේ. ඒක වෙනම එකක්. ඉතින් ඒක වෙනම පැත්තක්නේ තියෙන්නේ. දැන් අපි දැන් අපිට තියෙන දේ තියෙන අපි ඒ විදිහට යන්නේ නැහැ කියන කාරණාව. ඒ කියන අපට එහෙම එකක් එන්නේ නැහැ. උදාහරණයක් ගත්තොත් බඩ ගාගෙන බිම දිගා වෙලා මේ ඒ කටයුතු වලට අර ඇතුලෙන් එන්නේ නැහැ කියන එකනේ. ඉතින් ඒක මේ සමාජයේ අපේ සංස්කෘතියත් එක්ක ගොඩනැගිච්ච ඒක තමයි හැබැයි අපි ධර්මයේ තියෙන කාරණා අපිට වැටහිච්ච තැනදී අපි අනිත් අය දිහා බලනකොට එයාලාට සමාජීය මට්ටමින් එයාලාගේ தত্ত্বය හොඳ එකක් කියන එකෙන් අපි ගත්ත වැරදි සමාජයක් තුළ ජීවත් වෙද්දී ඒ සමාජය තුළ කරන කාරණාවක වලට පස්සේ එයාලගේ සත්‍ය හොඳ එකක්. නැත්නම් අපි හිතමු බිල් ආඩෙල්ලාගේ වැඩ ටික. ඈ ඊළඟට ප්‍රභාකරන්ගේ වැඩ ටික. ඊළඟට මොනවාරි කටයුතු ටිකක් තියෙන. දැන් එයාලා හොඳ නැහැ නේ කොහොමද? ඉතින් ඊට වඩා අර කට්ටිය අර බිම දිගා වෙලා බඩ ගාගෙන හරි මොනවාරි කරන ඒක අර මට්ටමේ හොඳයි. ඒ මට්ටම තමයි. ඒකට එයාලට අපි කොච්චර අපි උඹල වැරදි. ඕක නෙමෙයි කරලා තියෙන එකට වැඩක් නැහැ. දැන් අපි අත්තම සමාජය ඔක කියන්න උත්සාහ කරනවානේ. ඒක ඒ කියන්න උත්සාහ කරන එකම වැරදි. ඒක ඇත්තටම බුදුරණවහන්සේ ධර්ම දේශනා කරන මන්ද උත්සාහය වුණානේ. අපි ඊට වඩා කරමු වෙන්න යනවා. ඒ කියන්නේ බුදුරණවහන්සේම මේ අච්චර ප්‍රඥාවන්තිය ලෝකීදී ධර්ම දේශනා කරන මන්ද උත්සාහය වුණා. අපි අර මිනිස්සුන්ට කියන උඹලා කරන වැඩේ ගොන් වැඩක් මේ මොකකටද ඔක වදින්නේ? ඔබ වැඳ වැඳ පරපතා ඉන්න එක නෙමෙයි මේක තියෙන්නේ. මේක මෙහෙම කරන්න එකක් තියෙන කියලා අපි කියන්නේ යනවා. බුදුරණවහන්සේ මන්ද උත්සාහය වෙච්ච එක. ඉතින් එයා කරනවා නම් එයාට පුළුවන් නම් ඒක තවත් يعني අපි ඥාතියෙක් නම් හිතවතෙක් නම් කවුරු වාරි කෙනෙක් නම් බලනවා පොඩි ඇහක් දාලා මේ එයාට මොන හටියක් කියන්න පුළුවන්ද කියලා. ඉතින් මොන හටියක් කියන්න බැයි නම් ඉතින් එයා කර කරන කාරණාවට උපකාරයක් කරනවා මේ ඒක තව දුරක් කරගෙන යනවා. ඉතින් එතනින් එයා කරන්න දෙයක් නැහැ. ඒ නිසා සමාජයේ පැත්ත එක්ක බලන්නේ නැතුව අර කරුණු එක්ක තමයි ඔය දේ තියෙන්නේ. නැත්නම් ඉතින් එහා දෙයක් නැහැ. දැන් අපිට හරියට ඔක්කොම වෙනවා නේද? අපිට පොග්ගලගේ මාත්‍යම වල අර දෙයක් එන්න ඉඩක් නැහැ. සමාජයේ කෙනෙක් බාහිර කටයුතුයි ධර්මයක් මානසිකාරයක් වෙනවා නම් උපකාරයකුත් වෙනවා නම් ආයෙත් ඔය කතාවක් එන්න ඉඩක් නැහැ. ඒ කතාවකට අවශ්‍යතාවයක් එන්න ඉඩක් නැහැ. දැන් පොග්ගලගේ මාත්‍යම ජොබ් එකක් කරනවා නම් ඒවත් කරාගින්න අර්ථයකුත් එන්න ඉඩක් නැත්නම් වෙන වැඩකුත් තියෙනවා නම් ඒකේ ඉතුරු වෙලාවේදී නිදහස් තියෙන වෙලාවේ ධර්මයෙන් මානසිකාරය කරන්න හරි ධර්මයක් කියන්න හරි ධර්මයක් කියලා දෙන්න හරි ඒක කරනවා නම් ඉතින් ආ වෙන මොනවද කරන්නේ? එතකොට අවශ්‍යතාවයක් දෙන්නේ නැහැ. අවශ්‍යතාවය දෙන්නේ අන්න අරවයි කාරණාවට. ඉතින් අනිත් කට්ටිය චෝදනා කරන්න පුළුවන් මේ ශ්‍රද්ධාවක් නැහැ කියන කාරණාව. ඉතින් ඒක අදාළත්වයක් කියන්නේ. ඒක අදාළත්වයක් නෑ.
හැබැයි අර උපහාස පිළිපීටි ලොකු මේකක් තියෙනවා. දැන් අපි වෙන විදිහකට අපි හිතුනේ දෙලස්පත්තට බර වෙලා මේව හොයන්නෙත් නැති පැත්තට යනවා නම් අර වගේ තැනකට ගිහම ආයේ අර ගැම්මක් එනවනේ. මේකට එන්න ඕනේ. ඒ වගේ උපකාරයක්
තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම ගොඩාක්ම තියෙන උපකාරය මම දකින්නේ සත දිස්ත්‍රාන්ත වල. අර වගේ ලොකුවට එන්නේ නැහැ. ඒ කියන්නේ එකට ලොකු කල්පනා කිරීමක් ඕන කියන්නේ. මේ අපි ලංකාවේ තියෙන ස්ථාන වලට ගිහම එකට ලොකු කල්පනා කිරීමක් ඕන. හැබැයි හතර ස්ථාන වලට ගිහම කල්පනා කිරීමකින් තොරව ඒක එනවා. අනේකයි තන වටිනාකමක් තියෙනවා.
අපිට දැන් අර බෞද්ධ විකට තියෙන එක
තියෙන එක
පිරුණ මංජකේට යනකොට නායාසිකවම කඳුළු නාව කෙනෙක් නැති වට්ටමට සකස් වීම කරනවා. එතකොට දැන් මේ පුද්ගලයා තුළ ඒ අධික සර්දාව නිහා එනවා මිසක් අහපු තොරතුරකින් ආවා එකකට වඩා අභ්‍යන්තර අවදි වීමක් කියන එකද
ගොඩක් හතර තැන් වලින් මට නම් දැනෙන්නේ පින්න මංජකයි මේ මිගදාය. ওই දෙක මට ගොඩක් දැනෙනවා වැඩි අනිත් දෙකට වඩා. මේක ඇත්තටම අපි කොච්චර දැඟලුවත් මට වඩා රේවත හඳුරු දඟලනවානේ. මේ කොච්චර දැඟලුවත් මේ සමාජයකට බහුතරයකට සමාජගත කරන්න පුළුවන් එක නෙවෙයි. අපි කොච්චර දැඟලුවත් අපිට තියෙන්නේ මම නම් මූලික මට්ටමේම තිබුණේ මේ මට උපකාර හටියට මම කරන්නේ. කරන්න පුළුවන් ප්‍රමාණය කරනවා. මට උපකාර වෙනවා නම් ඒ උපකාරයත් එක්ක මම ඒ කාරණාව කරනවා. නැත්නම් නැහැ. ඒකාන්තයෙන් නවත්තලා දාලා කියන එක නෙමෙයි. අර මේ දෙන්න පුළුවන් මට්ටමක් තියෙනවනේ. ඒ දෙන්න පුළුවන් මට්ටමට සීමා වෙලා මටත් උපකාරයක් වෙන විදිහට කටයුතු කරගෙන යන එක විතරයි මම නම් ගොඩක් කලවට කරන්නේ. අර මුලින්ම තිබ්බා මේ සූත්‍ර විවරණේ පටන් ගන්න මාසේ ඒක මම ඒත් මගේ හතුරක් තමයි. ඒකත් මගේ හතුරක් ඇත්තනම ඒක ඉවරයක් කරන්න ඕනේ කියලා. දැන් ඉතින් ඒක ගතිය නැහැ. මේ ඉතින් ඒ නිසා අපි කොච්චර දඟලුවත් සමාජයකට කියන්නේ එහෙනම් අපි අහපව සරල වෙන්නට ඕනේ. කියන්නේ අපි සරලත්වයට ගිහිල්ලා සමාජයට උපකාර කරන මට්ටමට යන්නට ඕනේ. එහෙනම් සමාජයට මේක දෙන්න ඕන අපි ගොඩාක් සරල වෙන්නට ඕනේ. ගොඩාක් සරල නැත්නම් අපිට පිරිසක් හදා ගන්න පුළුවන්. මොකද එයාලගේ මට්ටම දියුණු කරන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? අපි පිරිහිනවා. එනවා කියනවා කියන්නේ අපේ දැන් ඒ මානසිකාර නැති වෙලා යනවානේ. අපි ඒතර සරල විදිහට කියනවා මානසිකාර අපිතුල ඇති කරගන්න වෙනවා. ඒ සරල විදිහට මානසිකාර අපිතුල ඇති වෙනකොට අපිට මිහිර ඡන්දේකුත් තියෙනවා මේ පැත්තට. අපිට දැන් මේ දෙගිරියාවගෙන අපි හිතේ පවතින්නේ. ඒ කියන්නේ අපිට ඡන්දේ තියෙන්නේ මේ පැත්තට යන්න. ඔබේ අපි සමාජයට උපකාර කරන අර පැත්තට යනවා. එතකොට දෙගිරියාවත් එක්ක හිත හරි අපහසුතාවයක් පත් වෙනවා. එනිසා ඒක බලකම සමාජයේ කියන අපි හිතමු මම බෞද්ධයාගේ සීරස් එකක් කරා 24ක් මේ සුතවාරී සාප කියලා ඒක මුලින් ඉඳලා ප්‍රමාණිකූලව කරගෙන ගියා. ඉතින් අවසාන 10ක් විතර යනකොට ටිකක් මේ අර මුල් ටික හැලෙනවා ඉතින්. ඉතින් ඒ අවසාන 10 වෙනකොට දෙන්නේක් එක්කෙනෙක් දෙන්නේක් එන්ඩ් එක වෙනකන් අහගෙන ගියා නම් මම ඒ ටාගට් එක තමයි මගේ ඉතින් ඒ කියපු කාරණාවත් එක තියෙන්නේ. නැත්නම් මේ විශේෂතර ටික ටිකට මේ ගුරුලේක රහ වෙනසන් කියන්නේ වෙන වගකීම් මොකද දරාගෙන මම ඒ ටික කරේ මේ හැම හතුරු
වෙනවා.
ඇතම් දොළහම පස තමයි එකක් හොඳ ටික එකන ධර්මයත් එක්ක ඇන අර මුල්ටික මුලින්මං හඳුන්වීමත් එක් කර මූලික පදන මන්දාගෙනී ඉති ඒ ඒ වගේ ඉතින් අර මට ඕක ඔය සීරස් එක් කරන්න කියලා අවුරුදු දෙකක් විතර සල්ලිත් දාලා අවුරුදු දෙකක් විතර එතකොට මගෙත් සහ බෞද්ධය කියන දෙකම එකට එකතු වෙච්ච දවස තමයි මම ඉතින් ඔය කරේ නැත්තම් මහ වගකීමක් එක ඔක මනසිකාරක කරන්න එකයි එපා වෙනවා මම දවස් 40ක් කරා දවස් 40 මම ඉතින් ඒ එකද මම කරන දේ යාළඟින් දින ගන්න මගේ දිනියක් දෙනවා ඉතින් ඒවත් එක් කරගෙන යන්නට ඕනේ හතුරු යැත්තන මට දේශනා ටික උන හතුරු තව කරන්න තිබ්බනම් හොඳයි කියලා මට හිතුණා මේ හිතිලා මට දායකත්වයක් දක්වා සිවන තවත් මේ එකට උපකාර කරයි නම තාය වගේ කීමක් දරන්න ඕනේ නැති කියලා නවත්වා
ඒක අර සාකච්ඡා වල ගන්නත් බලන්නේ මට ලොකු උදව්වක්
තියෙනවා
කරන සාකච්ඡා වල ඉතින් මම ඒකෙන් දැනගත්තත් නෑ ප්‍රශ්නයක් නෑ මට නොතේරෙනේ මමයි මම පුළුවන් තරම් සාකච්ඡාවට ගන්න
ඒක හරි ඒක තමයි ගල යුත්තේ ඒ කියන්නේ ඒකත් එක්ක තමයි අපට අපේ පැත්තම නිවර්ධනය වෙන්නේ එතකොට අපට අර මේ පිට කියන කාරණාවේ ඉන්න පිරිස ඉන්න අහන කට්ටිය කියන කට්ටිය අහන්නේ ඒ කතාව අදාළත් දෙයක් නෑ එයාලට ගන්න පුළුවන් උපකාරයක් කරනවා ඒ කියන්නේ ඒ කට්ටිය හිතවත් කෙනෙක් නන්නේ නැත්නම් ඉතින් අපට අදාළත් දෙයක් නෑ නේ පැත්ත කරගෙන උපකාරයක් කරන්නේ මතක නැහැ මම ළඟදි පොඩි හවුරක් කියලා. ඒ
මං අහලවත් නැහැ ඕක. මොකද මගෙන් අහුවහම ඉතින් වහන්සේ නෑ ඒ එතකොට තේරුමෙත් නැහැ. මං කළේ ඉතින් ඔක මාස 6ක් විතර අපේ සාකච්ඡාවල දිගටම සාකච්ඡා කළා. කජ්ජෙන් නිසි. එනදාම අලුත් දෙයක් අහු වෙනවා. දැක්කේ නැති. ඒක හරි උදව්.
නෑ ඒක ඇත්ත ඒ ඒ උපකාරය තියෙනවා මම පුජ්ජලිකව අත්දිනවා
මම තනියෙන් හෙව්වනම් මට බෑ
බෑ බෑ ඒක හරි ඔය අභියෝගාත්මක ප්‍රශ්නයක් කරනකොට ඒකත් එක්ක අපි හිතනවා දැන් මම අවුරුදු 10ක් ඇලේ එක තැන්වල හිටියා ඒ අවුරුදු 10යි දැන් අවුරුදු 12යි ඒ අවුරුදු 12 මගේ දියුණුව වැඩි අවුරුදු 10 මුල් අවුරුදු 10ට වඩා ඒ අවුරුදු 12 තුල මගේ දේශනා සහ සාකච්ඡා කියන මේ කරුණ වැඩිකමත් එක්ක ඒක එහෙමම තමයි. ඉතින් ඒ උපකාරයට නම් ඒක සාධාරණයි. දැන් මම ඒකයි ගොඩක් ඔය දේශන මූලික ව්‍යවසාය හිතවත්ම කෙනෙක් කිව්වක් කරමු. බෑ කියන්න බැරි කමට කරනවා හැරෙන්න. නැත්තම් මේ මම නිකම් බල කියන්න යන්නේ නැහැ. ඒක මට වෙහෙසක් විතරයි.
දැන් අපිට මොනවයින් හරි සමහර විට අනිත්‍යයතන ටික තේරුම් ගත්තා කිව්වත් මේ කාය ආයතනෙක වෙලම් කරන්න බෑ මේක දැනෙනවා
දැනෙනවා
ඒවනම් සාමාන්‍යයෙන් ඉතින් يعني කායින් කරන්න හරි ගණන් ගන්න කියලා හරි මොකක් හරි විදිහකට
ඉන්න
පුළුවන් දැන් මොන විදිහකට හරි කායට මොකක් හරි දැනෙනකොට ඒකත් අපිට වේදනා රිදෙන දුක්පැත්ත තමයි ප්‍රකට
වෙන්නේ.
ඒකෙදි මේ අපහසුම එන්නේ. ඒකට තෙන්දි එක පැත්තකින් පේනවා දැන්. එතන හරියට අහු වෙන්නේ නැහැ කියන්නේ අනිත් ඒවා දැකලා නැහැ.
නැහැ කියන එක.
දැක්ක කියලා හිතුවා. දැන් අර ටෙස්ට් කරගන්නත් හදද නැහැ. අනිත් පැත්තෙන් ගන්නපත් මේ දෙ කෙන ප්‍රශ්න කළා වේදනාව ගැන බල බල ඉඳලා කරන්නම බෑ කියලා. නෑ ඇයි බෑ කියන්නේ? එයාගේ අතීතයේ තියෙනවානේ මේක නැති වෙන්න ඕන කියලා.
ඔව් අන්න ඒකයි.
ඉතන වැරද්දක් තියෙනවා කියන එක. මේක නැති කරන්න නෙමෙයි මේ බලන්න කියන්නේ. මේක නම් ඉතින් සුඛ වේදනාවක් නැති කරගන්න.
නෑ ගුණමත කිම කතාව හරි කියන්නේ අපිට සෙන්සිටිව් දැනෙන ගතිය වැඩි කියන කාරණාව එක්ක කියන්නේ අපිට ඒක එතනම ගත්තොත් මේ ගතියින් හතර පට ව්‍යාකෝ තේජෝ වායෝ විග්‍රහ කරන මූලික තැන එතනින්නේ. ඒ කියන්නේ ඒ කාරණේ රූපපති රූපපති කාරණාවටත් උදාහරණ ගන්න ඒකනේ. ඒ කියන්නේ මේ ඒකත් එක්ක අපට මේ නিত্যත්වයේ පැත්ත දැන් අපි ගත්ත උදාහරණයකට මෙහෙම මම කාරණා පාවිච්චි එකක් කියන්නේ. දැන් අපි කියත මේ කෝපය. දැන් අපි ඔන්න හැයි රූපය වෙන්නේ කියලා මොකක් හරි නිමිති ටිකක් දාලා මේ කෝපය කියන කාරණා අපි කිව්වම අල්ලලා බලලා නැන්නේ මේ තියෙන්නේ. ඒ කියන්නේ අපි දැන් කියන්නේ මේ තියෙන්නේ. ඔන්න ඔතෙන්ද අපිට යනවනේ ගොඩක් කියලාවට. ඒ කියන්නේ ඒකත් එක්ක දැනෙනවා වැඩි. ඒ කියන්නේ ඇත්තටම ගත්තොත් අතිපට්ඨානෝ කයන පස්සනාව කියන කාරණාව ප්‍රකට කරලා පෙන්නනවා. ඊළඟට රූපය කියන කාරණාව ප්‍රකට කරලා පෙන්නනවා. රූපය පෙන්නද්දි කය අපේ කය කියන කතාවෙන් තමයි මූලිකත්වයේ දෙන්නේ. කය කියන කතාවේ يعني ඒකින් ඉස්මතු වෙන්නේ මර කය කියන කාරණාවත් එක්ක. එතකොට ඒ අපේ දැනෙන ගති ටික අපි යථාර්ථවාදී වෙනවනම් ඔබලගේ මහත්තයර කිව්වා වගේම ඇහැ යථාර්ථවාදී වෙනවනම් කවදාවත් කය කියන කාරණාව එක්ක අර පැත්තට යන්න බෑ. නිත්‍ය පැත්තට හපව දිනනවා කියන පැත්තට යන්න බෑ.
මේ කටහඬම තුල එන සද්දේ කනට වචන වෙලා අනිත් පැත්තට යනවා. එහෙම නේද? ඒතකොට ඒක මුලාව මෙතන ඈතක නෙමෙයි. මේ තුලම නෙමෙයි. නේ අපේ පැත්තට නේද යොමු වීම වෙන්නේ. ඒතකොට සංඝාසික. අතුලට බැලුනොත්
ඔව්
ප්‍රශ්නේ.
නේ. ඊළඟට තව එකක් ඔබලගේ මහත්තයා දැන් ඔය කය කියන එක පහෙන් තමයි අසකන්නාහිදීව කයෙන් තමයි කය ප්‍රබල වෙන්නේ. හැබැයි හයෙන් ගත්තොත් ඊම මනසයි. ඒ කියන්නේ අපිට මනස දැන් මම අර දේශනාවලදී කිව්වා මනසයි අරමුණුයි මමයි මෙන්න මේ තුන අපට ඒ කියන්නේ ප්‍රැක්ටිකලි වෙන් කරගන්න පුළුවන් බලන්න. ඒ කියන්නේ සංකල්පකින් ඩායි මනසයි අරමුණුයි මමයි කියන මේ තුන අපට වෙන් කරගන්න පුළුවන්කමක් තියෙන්නේ නැහැ. කිසිදු විදිහකින් වෙන් කරගන්න විදිහන්නේ. ඒ කියන්නේ අපි කොහෙන් ගත්තත් මොන විදිහකට ගත්තත් අපි මනස අරමුණක් එක්ක මම වෙලා ඉන්නවා.
මේ අර දැනගන්නවා කියන ගති.
තුන මමත් යට ගහගන්නම
කය කියලා දැනගෙන
නේද? ඒකත් දැනගෙන තියෙන්නේ.
ඒක වෙන් කරන්නම බෑ. මනස දැනගන්නවා. ඒක සයිනවර. දැනගන්න ගතිය කියන්නේ විඥාණය. ඇත්තනේ. එතකොට මේ විඥාණයටද බර වෙන්නේ ඉතින්. අපි රූප වේදනා සංඥා සංකාර අරව
විඥාණයට බර වැඩි. කියන්නේ විඥානේ කියන්නේ දැන් ඔය ගොඩක් දේශනා ගත්තට පස්සේ සවිඥානිකේ කායය අපේ සංවේදිතාවේ අපි දැනෙන ගති මූලික තැන තියෙන විඥාන. අනිදස්සන විඥාන විග්‍රහ කරනවා ඒක නිසා තමයි ඒතරත් විග්‍රහ කරන්නේ. අනිදස්සන කියන්නේ නිවීම පිළිබඳ කතා කරද්දී අනිදස්සන විඥානේ කතා කරනවා. ඊළඟට ඔය විඥානේ භවින් භවයට කතාව. ඊළඟට පටිසමුපාදිත් අවිජ්ජා පත්‍ය සංකාර පත්‍ය විඥාන පත්‍ය ඔහොමනේ පෙන්වන්නේ. දොර හැම තැනකම ගත්තට පස්සේ විඥානයේ තියෙන ප්‍රබල භාවය වැඩි අපේ කියන පුජ්‍යලත්වයේ කියන ඉදීම ඒ සංවේදී භාවය කියනකොට ඒ විඥානයේ කියන කාරණාව කතා වැඩි. ඊළඟ වේදාල සූත්‍රය ගත්තොත් දැන ගැනීමයි පජානාති අතර වෙනස කතාවට පස්සේ ඔගේ විඥානයේ ප්‍රබල පෙන්නන්නේ. ඒතර විඥානයෙන් තමයි හැම එකම ප්‍රඥා විඥාන වෙන් කරන්න බෑ කියලා එතන කතා කරන්නේ. එතකොට දැන් ඉන්නන් මේ විඥානය කියන කාරණාව ලේසියෙන් හොයන්න බෑ. දැන් අපි ගත්තොත් අපි අපේ ජීවිතේ සම්පූර්ණයෙන් ප්‍රකටත්වය ගත්තොත් අසකන්නා ජීවිතයයි මනසනේ. ඒතර ඔය දෙකේ අනිත් ගෝචර වෙන කරුණු උපහද්ද ගන්නවද පහස අරමුණුනේ. ඔය දෙකට මැදි වෙලා අපිට මේ බන්ධණයට පාදකත්වය දෙන්නේ විඥානය. එතකොට එහෙම ගත්තාම දැන් නාම රූප ගත්තත් ඒ කියන්නේ නාමයටත් රූපයටත් මැදි වෙලා විඥානයෙන් අපිට මේ පාදකත්වයේ දෙන්නේ. එතකොට එහෙනම් මේ විඥානය කියන කාරණාව එච්චරට ප්‍රබලයි. එකයි අර විඥාන අනන්තය විඥානං චෛතනි පැත්තට විමුක්තියක් තියෙනවා.
අන්න ඒක දැන් නාම රූප කිව්ව විඥාණයෙන් දැනගත්තේ නැත්නම් කතාවක්
නැහැ.
ඒක දැනුමක් තුනේ නැත්තම් ඒක ආයතන හයට දැම්මත් ධිට්ඨ සුතමක විඥාත. එතකොට ඒකෙත් ආයි නිකන් විඥාණයෙන් දැනගත්තේ නැත්නම් අර තුන කතාවකුත්
නැහැ.
දැනුමක් තුනේ නැත්තම්.
හ්ම්.
ඉතින්දී
ඥානවත්
දෙකට
යනවා. බරවින ගතියක් ඒක විඥානවාදී පැත්තට යනවා සහ විඥානීය කියන කතාව එක විමුක්ති පැත්තට යනවා. ඉතින් ඒ
අනේ දැන් එතන අනිත් පැත්තට පේන්නේ විඥානීය දැනගත්තා නම් ඔක්කොගෙම
හරි කියලා.
හරි කියලා. විඥානේ අහලා මායාකාරය
තියෙනනේ.
අනවබෝධ වුණත් ඔක්කොම අවබෝධ කළා වගේ.
මේක ඔක පැති දෙකක් තියෙනවා. එකක් තමයි ඒ කාරණාව එක්ක අපට විඥානවාදී පැත්තත් එක්ක ගිහිල්ලා මේ ඔක්කොම මෙහෙමයි කියලා අපි ආයේ නිගමනයක් දින කටයුතු කරනවා. මොකයි එතන තියෙන ප්‍රශ්නේ? එබැවින් අපට වැටහීමක් ඇති වුණා නම් විඥානයයි ප්‍රශ්නේ කියලා අපට විඥානි හොයන කාරණාවකට න්‍යායවත්. එතකොට ඒක හොයාගෙන යද්දී අපට අහපව් විඥානයේ පිළිබඳව විග්‍රහයක් එන්න ඉඩක් නැති වෙලා. අන්න නිවෙනවා. එතන යක දෙපැත්ත තියෙනවා අපි. එක පැත්තක් ඒක ওই ප්‍රශ්නය ආවට පස්සේ විඥානය කියන කාරණාව එක විග්‍රහයක් ගිහිල්ලා නිර්වචනයක් දෙනවා. ඒක ලෝකෙට අහපව කතා කරනවා. හැබැයි විඥා ඒ ඒ ප්‍රශ්නේ මේ විදිහට අපි කතාහත්වාදී වුණා නම් ඒක එක්ක හොයාගන්න ඕන නේද? දැන් විඥානයට තවත් පත්‍ය පෙන්වන සංස්කාර පෙන්වන අවිද්‍යාව පෙන්වන. එතකොට දැන් එතන ගත්තොත් විඥානය කියන කාරණාවට වඩා ප්‍රබලත්වයක් කියලා තියෙනවා සංස්කාර කියන කාරණා. විඥානෙ කියනකට වඩා ප්‍රබලයි.
විඥානෙත් ආයේ සංස්කාරය.
ඔව් විඥානෙ
කර්මයේ
කියන්නේ පෙන්නන්නේ. ඒ සංස්කාර කියන සංස්කාරයේ කෘත්‍යය. ඒ කියන්නේ ඇත්තනම ඒ සංස්කාරය කියන කතාව කියන්නේ මේ ඒ ඒ කාරණාවට යනකොට ටිකක් යාලා ඇඩ්වාන්ස්. ඒ කියන්නේ සාමාන්‍ය පුහුදුන් කෙනෙකුට එතනින් එහාට යන්න පුළුවන්කමක් නැහැ. ඒ කියන්නේ ඒ විඥානීය සංස්කාර ක්‍රියාවක් කියන කාරණාව යනකොටම ලොකු දියුණුවක් තියෙනවා. එතකොට එයාට තමයි ඒ කාරණෝ පිළිබඳව හොයන්න
පෙළඹෙන්නේ.
විඥානෙත් ඉක්මවලා යනවා. එතකොට එයාට අර න්‍යායාත්මක භාවය කියන කාරණාව පිළිබඳ වැටහීම වැඩි. ක්‍රියාවලියක් ක්‍රියාකාරීත්වයක් කියන්නේ. දැන් ලෝකයේ ගත්තාට පස්සේ කෙනෙකුට ඉස්සල්ලාම පැහැදිලි කරනකොට අර විඥානීය පැත්ත අරගෙන කතා කරන්න පුළුවන්. අපි සාමාන්‍ය අපි මට හිතර මට්ටමත් එක්ක මම ඒක ඉස්සෙල්ලා දෙවත හඳුරහපු කාරණාව කිව්වේ දැන් පොකලින් හත අහපු කාරණාව වගේ ඔය හැම එකම අපි අවංකපේ ප්‍රශ්නේ අවංකපේ ප්‍රැක්ටිකලියදී ඔන්න ඔතෙන්ද අපි සීමා වුණාම ඇත්තටම අපි දියුණුවක් වෙනවා අපි අවංකතනින් පටන් ගන්න. එහෙම නැතුව වුණොත් එහෙම අපි අර අනිත් දේවල් කොච්චර කතා කරන්න ගියත් ඒක හුදු කතාවක් විතරයි.
මානසිකාරයක් වීමක් විතරයි.
අසන වලට ගලපනවා. අපි දැන් ඉගෙන ගත්තේ දැනුමේ වුණත් ඒක ප්‍රායෝගිකව ගලපන්න නැතුව ඉගෙන ගත්තේ දැනුමේ වුණත් අපිට ප්‍රශ්නයක් තියෙන එකක් ආවම අපිට මොන හරි කාරණාවක් ඒක තමයි අපි අවංක කරන්නේ. ජීවිත අත්දැකීමෙත් ආවම ඒක තමයි අවංක
කරන්නේ.
දැනගන්න බවට නේ කොහම අහු වෙලා තියෙන්නේ. මොකද්ද මේ දැනගන්න? අන්න ඒක තමයි දැන් ප්‍රශ්නේ එනවනේ. ඒක තමයි
ඒටි කිව්වා වගේ අර මනස ඒටි අර තුනම සම්බන්ධයි මනස කිව්වත්
අරමුණ
මම තුන වෙන් කරන්න බෑ දැනගන්න බව දැනවත් වෙනවා කියනකොටම ඔක්කොම එදිනා.
එතකොට ඒ ඒ ඒක නුවණක් හැටියට දාපු වැඩපිළිවෙලක් මතක් මම විකෘතියක් මනසයි අරමුණ විඥානයයි එකතු වීමෙන් න්‍යායාත්මක එක ප්‍රොසෙස් එකක්. ඒක අධ්‍යක්ීමක් නෙමෙයි නුවණක්. මම ওই ටික මම හිතන දේශන මාලාවටයක් කිව්වා. අධ්‍යක්ීමක් නෙමෙයි නුවණක්. දැන් අපි ඔක්කොම අධ්‍යක්ින්නනේ. නුවණ කියන කතාව කතා කරනකොට මම කියන කතාව ඉක්ම වෙලානේ. ඉතින් අධ්‍යක්ින්නේ මම නම් ඒ කාරණාව ගැළපෙන්නේ නෑනේ. ඒ කියන්නේ න්‍යායාත්මක බව මම අධ්‍යක්ිනවනම් න්‍යායාත්මක භාවය කතා කරනකොට මම ඉක්මිලා නම් මම කතාව ඉදෙන්නේ නැත්තම් න්‍යායාත්මක භාවයට මේ මම ඔක අද්දගෙනවා කියන කතාවයි දෙක කිසිලක් ගැලපෙන්නේ
නැහැ. දැකීම කියනකොටම අර අවිද්‍යාවෙන් අඥානකමට
ලැබිලා මොනවා හරි අපි නිගමනයක් දීලා හතර වෙන්න හදන්නේ. ඔකයි වැඩේ තියෙන්නේ. ඒ කියන්නේ ජීවිතේ රිලැක්ස් භාවයක් සැහැල්ලුවක්. ඒ කියන්නේ හැම වෙලෙම ගත්තට පස්සේ දැන් අපි දැන් හොඳට බණ භාවනා කරන අය අපි දැන් නිවන් මඟ වඩන අය ඒ කියන්නේ අපි ප්‍රායෝගිකව කරාට කමන්නේ. නමුත් ඔය ගතියත් එක්ක අපි හිර වෙනවා නම් එතරම් අපේ අර තියෙනවා මේ මමත් පෝෂණය කරන ගතිය. පීඩනයක් එදෙනවා. පීඩනයක් එදෙනවා. පීඩනයක් මම මමව පෝෂණය කරනවා. අපි හැම වෙලෙම රිලැක්ස් සැහැල්ලු භාවයක් ජීවිතේ තියෙනවනේ. එහෙනම් ඒ සැහැල්ලු භාවය කියන කාරණාවයි ධර්මයේ හිතනවා කියන කාරණාවයි ප්‍රතිපදාවක් කරනවා කියන කාරණාවයි මෙන්න මේවා ටිකක් කියන්නේ ඒ ප්‍රතිපදාවයි ධර්මයේ හිතන එකයි සැහැල්ලුවයි මේ කවදාවත් වෙන්නේ නෑ. කියන්නේ හරි නිදහස් ඒ ජීවිතේ. නැත්තම් අර මොකද වෙන්නේ මේ මෙමයි සමහර දේවල් සංවේගීජනක වී උත්තු දේවල් අපිට වීරිය ඇති උත්තු කාරණවලදී ඒ කාරණා කරන්නට ඕනේ. නැත්තේ නැහැ. හැබැයි අර ජීවිතේ සාමාන්‍ය දේ ගත්තට පස්සේ අර කාරණාව තියෙනට ඕනේ. නැත්තම් අර මේ සමාජයේ තියෙන අසමිති කාගෙන දඟලන දෙගලිල්ල කියන එක විතරක් ඉතුරු වෙනවා.
දැන් පොඩි ළමයි 5 6 පන්තිවල ඒ කියන්නේ 2 3 වගේ වයසට අපේම ගති සරල තුන අපිට ලොකු බරක් දැනෙන්නේ. නමුත් දැන් අපි වැඩිහිටි වෙනකොට අර දැන් අර තිබිච්ච රිලැක්ස් මානසිකත්වයේ කියන එක. දැන් ගිලිහිලා කියලා දැනෙනවා. නමුත් එතන ඇත්තරම දැන් ඒ දැන් එකම සිතේ ක්‍රියාකාරීත්ව ටිකක්මනේ අද්දැකේ. ඒතකොට අපිට වෙනමීමක් වෙනවා අර මට්ටම හොඳයි නේද කියන එක.
ඒක තමයි يعني ඒ රිලැක්ස් භාවය කියන්නේ.
ඒක.
සැහැල්ලුවක්
ඒකයි. දැන් අපි යමක් කරනවා ඇතුවක් නෙමෙයි. සීල ප්‍රතිපදාවක හිටිනවා සමාජ සංස්කෘතියේ බැඳීමක් අතර බලපාන ඔය කුගෙම හිරවන අර අර තත්ත්වෙත් පැවතුණා. නමුත් මේ මේ එකකටවත් බන්ධන වෙන්නේ නැතුණු. විශේෂයෙන් මම දකින තැන මුදල කියන තැනේ වටිනාකම නැතුව තිබ්බ යුතු යුගයක් නැමි. ජීවිතේ මුදල කියන තැනේ වටිනාකම නැතුව තිබ්බ තැන. එතන හැදෙන ෆ්‍රෙන්ඩ්ෂිප් එකයි දැන් තියෙනේම ඩීල් වෙනවා. අතන ෆ්‍රෙන්ඩ්ෂිප් එක. එතන හරි වෙනසක් තියනවා නේද කියන්නේ. ජීවිතේ හරිල වෙද්දී ධර්මයට එකම ආපහු රිවර්ස් වෙනවා ගැටියක් වගේ නේද එතකොට ඒක
යදෙන්නේ. ඒකේ අර කියන කොට දැන් අපිට මේ ගලෙන් හරි මොකකින් හරි අපේ ඇලීමනේ
පෙන්වන්නේ.
එතකොට අර චන්දමෝලිකා කියන පැත්තට නම් අරමුණක් ලැබෙන්නේ නැන ඡන්දේ නිසා. කියන මට ඡන්දේ අපිට පේන්නේ නැහැ. ආයතන සජීවව කියන්නේ ආයතනයක් වැඩ කරන මට්ටමමනේ. ඒ ඕන ආයතනකින් දැනගන්න මට ආපහු එන්නේ දැන ගැනීම කියන එක. දැන ගැනීම තියෙන්නේ ඡන්දේ එක්ක. නිකන් හිතෙන්නේ නැහැ දැන ගැනීම කොහොමද වෙනවා කියනකුත් නැහැ කියලා. එනකට එතනම යෙදිලා නේද මේ. ඒක මට වෙන් කරන්නත් බෑ දැන් අර ඡන්දේ මොනලිකා කියනවා තව මොනවාද කියන්නේ පස්ස මොනලිකා
පස්ස සමුදිය
ඔව් ඊළඟට තව කියනනේ
මානසිකාර සම්භව
මානසිකාර සම්භව සබ්බේ ධම්ම මේ හැම එකම නිකන් අර මූලික ක්‍රියාකාරීත්වෙම ওই ටික තියනවා වගේ අපි අපි මූලිකයි කියලා කියන්න හැදුවට විත්ත සුතමුත විඤ්ඤාත මට්ටමේම යෙදිලා නේද කියන්නේ කොයි පැත්තෙන් ගත්තත් මුල කියන යෙදිලා
වගේ ඔව් ඒක තමයි අර අපිට මොන මොනවද කියන අපි යන්න ගියත් අපේ නිගමන අපේ මේ හැම එකක් එක්කම අපි අහුවෙලාම යනවා කියන්නේ අපි මොන විදිහකට කරන්න ගියත් අර බාහිර උපකාරය කියන කාරණාව එකයි තියෙන්නේ ගොඩක් වටිනාකම. නැත්තම් ඇත්තටම ගත්තොත් ඒ දඟලන දඟලිලි ඒ ලබා ගන්න හදන දේවල් ඒ ඒ කියන්නේ සමාජයේ මට්ටමින් හොඳයි. මේ නූතන සමාජයේ මට්ටමින් ඉහළයි. ධර්මයේ මට්ටමින් ගත්තට පස්සේ ඒ ප්‍රතිපදාව නෙමෙයි.
නැත
භුක්ති විඳින ඉතුරු වෙනවා භුක්ති විඳින ඉතුරු වෙනවා. දැන් ඇතරම ගත්තොත් මේ මුක්තිකාමී සමාජයකින බුදුරන් වහන්සේ පහළ වෙන්නේ. ඒතර ඒ සමාජයේ ගතිය තමයි එතනින් ඉස්මතු වෙන්නේ. ඒ සමාජයේ ගතිය ලෝකෙට හොඳයි. නමුත්තර බුදුරන් වහන්සේ ධර්මයත් එක්ක ගන්නකොට මුක්තිය කියන කතාවත් එක්ක ගන්නකොට එතනින් එහාට යමු වෙන්නට ඕන.
කිය අපි දැන් දැනගන්න මේ මාක් ලේෂන් ගැන දැන් මම හිතන්නේ ඉන්න කොට සුලඟක් වදිනවා හරි මොනවා හරි දැන් මම දැන් තමයි කපක් තමයි ඔකේ අවධානය යොමු වුණත් නේ දන්නේ. නැත්තම් දන්නේ නැහැ. ඒ විමසීම යන්න පුළුවන් ගෝචරත්වයේ එකම නේද?
හරියටම හසන්න පුළුවන් ගෝචරත් එක්ක. අර දැනුම වෙනම විමසන්න පුළුවන්. ඒක වෙනම කාරණාවක්. හැබැයි මේ ප්‍රායෝගිකත්වයේ විමසනවා නම් ගෝචරත් එක්ක. දැන් යෙදීමේ ගෝචරත් එක්ක. නැතුව කරන ඒවා නිකන් විතරක විතරයි.
සතිය
පිටින් මේ ගෝචරත් එක්ක ප්‍රබල වැඩි.
පුරණ සතිය යෙදෙනවා නම් ප්‍රශ්නේ එන්නේ නැති
වෙනවා. ඒ කියන්නේ ගෝචරත් එක්ක ප්‍රබල වැඩි නේ. අපිට ඒතන හැම කාරණාවම ගෝචරද.
මායික
විමසීම නේද?
දැනගන්නවා
කියන එකටත් දැනේ අර දැන් මෙතන සතිය විග්‍රහ දෙකක් තියෙනවා එකක් සතිපට්ඨාන විග්‍රහය අනිත් එක චිර කතම් චිර භාසිතම් සරිතානුසරිතා කියන විග්‍රහය. එතකොට මේ සතිය කියන කාරණාව ලෝකේ මට්ටමින් ගත්තට පස්සේ ලෝකේ සිහියක් පුරුදු කරනකොට සියලු දේවල් දැනගෙන නම් කරන්නේ එයාට ඒ කාරණා ඔක්කොම මතකයි. සිහි කරන්න පුළුවන් ඉන්න කෙනෙක් ලෝකේ වියක් කරනකොට. එතකොට එයා පිටම යම් කිසි කෙනෙක් සිහිය පිහිටවමින් ඒ කාරණාව පාදක කරගෙන විචක්ෂණයකුත් එක්ක එතන යථාර්ථය දකින්න වැඩපිළිවෙලක් එක්ක යනවනම් අර ඒ විච කාරණාව එක්ක එකතු වීමේ ස්වභාවය ටිකක් එනව අඩුයිනේ. එතකොට ඒ කරුණ එක්ක ගත්තට පස්සේ චිර කතම් චිර බහසිතම්පි කියන කාරණාව සම්පූර්ණයෙන්ම කතා කරන්න බෑ. මොකද දැන් අපි ගත්තත් මෙහෙම යම් කිසි කෙනෙකුට නිකමට උදාහරණයකට ගමු. දැන් මම දානශාලාවේ ඉඳලා මෙහෙට එනකොට මම වෙන මානසිකාරයක දිච්ච සිහියත් එක්ක එනවා කියන මට මොකද්ද පෑයගුණේ, මට මොනවද හම්බුනේ, කවුද මම පාස් කරගෙන ගියේ, මේ ඔක්කොම මගේ අත්විඳින්නේ. නමුත් එකක්වත් ගෝචර නැහැ. එතකොට දැන් කවුරු හරි මගෙන් මෙතෙන් දාවට පස්සේ මොකක් හරි කතා කරන්න සද්දයක් හරි කවුරු මට කතා කරලා හරි මොකක්වත් මට ඇහුන්නේ නැහැ. මම මෙතෙන්ව ඊළඟට ඊට පස්සේ මේ කවුරුටි මොකක්ද මම කතා කර ඇහුන්නේ නැද්ද, අතන ඉඳලා දැක්කේ නැද්ද, මම කිව්ව නැහැ කියලා. එතකොට සිහියෙන් නෙමෙයි දින්නේ. ඒ ප්‍රශ්නේ සාධාරණ වරන්නේ. ඒ ප්‍රශ්නේ සාධාරණනේ. එතකොට එතනදී සිහිය කියන කතාව කතා කරන්න වෙන්නේ වෙනම කාරණාවක් එක්ක. ලෝක කෙනෙක් එක්ක කතා කරද්දී චිර කතම් චිර භාජිතම් සරිතානුසරිතා කියන කාරණා හරි මම ওই කාරණා ඔක්කොර කරලා තියෙනවා. චිර කතම් චිර භාජිතම් කියන එක මේ මම ඉස්සර මගේ පළේ නමස්කාරලි කොහෙද. පරිම සිහිය නැගිට වෙලේ ඉඳලා නිදා ගන්න මොහොත දක්වාම රැයට සිහි කරනවා මේ දත් මැදපු වාර ගණන. ඒ කියන්නේ කටේ කොච්චර සැරයක් ගියාද, කොයි පැත්තටද ගියේ, කකුල් ඇවිදගෙන ගිය වාර ගණන, ඊළඟට සිගුර පොරව වාර ගණන, ඊළඟ කතා කරපු වචන ගණන, ඒ කතා කරපු වචන, ඒ ඔක්කොම සිහි කරන්න පුළුවන්. يعني මේ සිහිය පැවැත්වුවාට පස්සේ අර උදේ නැගිට වෙලේ ඉඳලා රැය නිදා ගන්නකන් තියෙන කාලේ කරපු හැම එකක්ම සිහි කරන්න පුළුවන්.
ඉතින්
කියන්නේ එකයි දෙක. දෙක. ඒ කියන්නේ අතන පුජ්‍යලයක එක කතා කරන්න කාරණා. අතන මාර්ග රුත්‍යත් එක්ක කතා කරන්නේ. දැන් අරක අවශ්‍යයි. ඒක අවශ්‍යයි. යම් මට්ටමකට ඒ කාරණා අවශ්‍යයි. යම් මට්ටමකට ඒ කාරණා අවශ්‍යයි. ඊටඟට අරක ටිකක් හුරු වෙනවා ඊළඟට. හුරු වීමේදී සමහර ලාවට අර කාරණාව තව තීව්‍ර වුණොත් තව දියුණු වෙන්න පුළුවන්. සමහර ලාවට අර නුවණ කියන කාරණාව වැඩි වෙනකොට කෙනෙකුට අර මට්ටම මේ කියන වැඩි වෙනවා කියනට වඩා මේ වැඩි වෙනකොට කොහොමද යා නෝනි වණන් ඉන්නේ අය සිහිය ලෝකේ වෙන මලුතෙන් කතා කරන්න දෙයක් නැහැ නේ. නෝනි මට්ටම වැඩි වෙනවා නම් ඒක නෝන ජීවිතය දෙනවා නම් සම්පූර්ණ එකත් එක්කම නේද. එහෙම ඉන්න තැනදී අහවව අර කාරණාව කියන කතාව ලොකුට අවශ්‍යතාවයක් වෙන්නේ.
අර ලෝකෙට අදාළ මතකේ අඩු වෙන්න පුළුවන් නේ. තමහරලු
මේ මෙහෙමයි ලෝකයට දැන් ඔය සම්බන්ධයෙන් අපි ලොකු විශ්ලේෂණ දෙන්න වැඩි යන්නත් හොඳ නෑ.
මේක සාමාන්‍යස්ස අපි අද්දකින දෙයක් සාමාන්‍යයෙන් ඔය භාවනා කරන අය කියන ගැටලු. මතක් තියෙනවා. හරි වෙනද මතකේව මතක නෑ.
අපට හරියට ඒක ටච් කළා ඒක හා බැඳිලා නොගියහම එහෙම වුණහමත් මතකයි අද අපි යමක් දැරිව ගත්තහමත් මතකේ වැඩි. දැන් දේශනාවක් ගත්තොත් සූත්‍රයක් එහෙම දැන් මම වුණත් තමහල්ලාවට නිකන් ඔහේ මේ කල්පනා කරලා සූත්‍රය මතක් කරන එන්නේ නැහැ.
මම
මතක් වෙනවා. ඔව් මතක් වෙන්නේ සූත්‍රය කන මතක් වෙන්නේ නැහැ සමහරවල් මොකක් හරි එකට මතක් කරනවා. අපි දේශනාවක් කරන්න ගියාට පස්සේ මොකද වෙන්නේ? අර සූත්‍ර ඕ ගාලා එනවා. එතකොට අර ඒ එතන ඉදිච්ච ගතිය එක්ක අපිට අවශ්‍යතාවයත් එක්ක ඒ කාරණාව අර ඒකත් එක්ක යමු වෙනවා. ඒ වගේ
මතක් කර කර කියනවා නෙමෙයි.
කි මතක් කර කර කියනවා නෙමෙයි.
මතක් කරන්න කියද්ද?
මතක් කරන්න කියද්ද? එතකොට අර ඒ වැදගත්කමත් එක්ක ඒ අපේ මානසිකාරය ඒකට අදාළ විදිහට වැදගත්කමයි කියන ඒවත් එක්ක ඉස්මතු වෙලා එනවා. ඉතින් අර දැනුම කියන කතාවේ අමතක වීම කියන එක يعني ප්‍රඥා يعني අපි විචක්ෂණයක් සහ දේශනාවක් කරනවා කියන කාරණාවේදී ඒක ගලාගෙන එනවා අපිට ඒක හරියට වෙනවා දැනුමේ මතකයේ කියන එක ලෝකයේ මතකයේ කියන කාරණාව අපි ඒක හා ලොකු බැඳීමක් يعني ඒක හා අපිට ලොකුට ටච් උනේ නැතිනම් සමහර ලාවට ඒ කාරණාව අමතක වෙන ගතිය වැඩි ඉතින් අර
සාමාන්‍යයෙන් කෙනෙක්ගේ විස්තර මම
එහෙමයි ඔව් ඔව් ඔව්
ඒක මතක හිටින්නේ නැහැ
ඔව් ඒක අපි ටච් උනේ නැත්තම් කොහොමද
ඔව්
ඒක හරි ඒ කියන්නේ අපේ ඇත්තටම මානසිකාරය වෙනස් වෙලා නම් තියෙන වෙන විදිහකට හිතනවා නම් හිතීම වෙනස් නම් අපට ඒවිල ඇහුවා විතරයිනේ. එතකොට ඒ අර කාරණා මත දැන් ওই කාරණාව දිගටම ජීවිතයේ තියෙනවා නම් බාහිරට වෙච්ච දෙයක් වෙනවා. ඒ කියන්නේ යම්ට්ටුවකට අපිට ජීවිතේ ඉදිරි හැම කාරණාවක් එක්කම අපි කියන්නේ සම්පූර්ණයෙන් ඒ කාරණාව එහෙම වෙනවා කියන එක නෙමෙයි. මොකද යම්ට්ටුවකට හරි අපේ චින්තනයේ මෙහෙ
වෙනවා.
සමාජ ජීවිතයක් වෙනවා පරිසරය. සමාජ එතකොට ඇත්තම ජීවත් වීම කියන කතාව අදාළ වෙන්නේ නැහැ ඒකදී කියනකොට. ඔව් ජීවත් වීම කියන කතාව අදාළ වෙන්නේ නැහැ. එලාවට විනාඩි 5ක් විතර පුළුවන්.
අනාගත කියන එක සම්බන්ධ ඒකට දැන් සමහරක් දැන් ප්‍රැක්ටිකල් එකේදී ගත්තොත් එහෙම අතීතයේදී මෙහි ඉඳලා දැන් මේ මේ වෙලාවේදී සාකච්ඡාවේ ඉන්නවා අනාගතයේදී යෙවෙයි කියන එකත් එක්ක අපේ තියෙනවා භාවිතාව ඒකට දැන් සමහර කාලය සම්බන්ධ කතා කරන දේශනාවලදී ධර්මයේ තියෙන අකාලික ගුණය කියන තැනදී කතා කරද්දී ඒ අකාලික ගුණය කියන එක මෙතනදී කාලයක් කියනක බොරුවක් කියන තැනට කතා කරන්න දැන්
තියෙනවා. කාලයකට අයිති නෑ.
ඔව්.
මේ කාලිකයි කාලයකට අයත් කියන කාලික කියන්නේ කාලයකට අයත් නෑ කියන. කාලය කියන කාරණා අයත් නෙවෙයි කාලය කියන එක නෑ කියන එක තමයි. නෑ කාලිකයි කියන්නේ කාලයකට අයත් න කියන්නේ කාලයකට අයත් නෑ.
එහෙනම්
කාලයකට අයත් නෑ කියනකොට එතන ඇත්තම කාලේ පැනවීම කාලයකට අයත් නෑ කියන්නේ කාලේ පැනවීම නෑ. ආලෝකයේ සංකල්ප තාකලේ කාලයේ සංකල්ප ඊදිමම නැහැ. කියන්නේ
එතනදී කොයිම වෙලාවකවත් කියවෙන්නේ නැහැ නේද බොරුවක් කියන
අදහස. මෙහෙමනේ කාලය කියන එක බොරුවක් කියන්නේ ඇයි කාලේ ඊදි?
කාලේ
තියෙනවා. අපි කාලය කියන බොරුවක් කියන එක වැරදි. නිරුත්පද සූත්‍රය ගත්තට පස්සේ ඔකේ පැහැදිලි කරනවා ඉක්ම වූයේ කියන කතාව එක්ක අතීතය විවහාර කරනවා. අපිට තියෙනවා අතීතයක් ඉක්මුණා කියන කතාව. ඔන්න ඔකයි ප්‍රශ්නේ තියෙන්නේ. අතීතයක් ඉක්මුණා නෙමෙයි ඉක්ම වුණ කාරණා විවහාරයේ අතීතයයි.
අතීතේ විය අනාගතේ වන්නේය කියන
අදහස තියෙනවා. මගේ යතුරු
අතීතේ විය කියන තැනට නේද ගොහනේ මේ මේ තියෙන දේශනාවේදී මට එහෙම මතකයක් තියෙනවා.
අතීතේ
විය
එතන ඌයේය. එතකොට ඌයේය කියන නිර්වචනයත් එක්ක තමයි අතීතය කියන කතාව තියෙන්නේ. වන්නේ කියන නිර්වචනයත් එක්ක තමයි අනාගත කතාව තියෙන්නේ. වෙනවා කියන නිර්වචනයත් එක්ක තමයි දැන් කියන කතාව තියෙන්නේ. එතකොට දැන් අපි කියන්නේ අතීතයක් නැති වුණා කියලා.
එතකොට අර ඒ කියන්නේ බැසගෙන බැසලා
අතීතයක් ඒකාන්තයෙන් තියෙනවා. තිබිච්ච එකට කියලා නැති වෙන්නේ නැහැ. නැති වුණ කාරණාවට අතීතය කියන්නේ. නොපැමිණිච්ච කාරණාවට අනාගතය කියන්නේ.
නෙමෙයි.
එතකොට ඒ කරුණු එක ගත්තාට පස්සේ ඇත්තනම මේ අපි සංසිද්ධියේක ඔක්කොම බලන්න යමුනට පස්සේ කියන්නේ අපේ අපේ දැක්මක් කාලයේ ඉක්මවීම කියන එක. කාලයක ඉඳලා මේක වැරදි කියන එක මේක එක බොරුවක් කියන එක ඒක වැරදි. කියන්නේ අපි ඒක ඉඳලානේ කියන්නේ. අපි ඒක läගගෙනනේ කියන්නේ. අපි ඒක අපේ පිහිටීම අපේ දැක්ම කාලයකට තියෙන බව කාලයකට අයත් බව කියලා අපි වැරදි කියන එක කියන්නේ බෑ. හැබැයි අපිට යම් කිසි කෙනෙකුට ඒ කාලයකට අයත් නොවන බව වෙන විදිහට දැක්මක් ඇති කරවන්න කරුණු කියන්න පුළුවන්. දැන් මම අර ඉස්සෙල්ලා කිව්වේ අපිට තියෙන්නේ නිගමන දීලා අපි ඒකට ඒකාන්ත වෙන එකනේ. ඔන්නකයි ප්‍රශ්නේ. නිගමන දුන්නේ නැතිනම් අපිට හැම වෙලේම තියෙන ක්‍රමයක්. ඉතින් මේ ක්‍රමයේ ගතර පස්සේ ඇත්තටම හරි සැහැල්ලු ජීවිතයක් තියෙන. දැන් මම අර ඉතින් ප්‍රාථමික මට්ටමින් පිළිසෙට පොඩි හේතු ගැනීමක් කරලා නැගෙනහිර කතාව ගන්න. එතකොට ඔන්න ඔය විදිහට ඒ විදිහට ලෝකේ තියෙන ඔක්කොම හිමුනේ.
ඉස්සරහට
කරුම් මොනවද? නැතිනම්
ඒක.
සාමාන්‍ය මට්ටම. කෙරුම් තියෙනවා. තමරයි ලොකු ප්‍රශ්නත් ආවා මූලිකව එහෙම කියනකොට මේ ඒතොර එහෙම එකක් නැද්ද කියලා. ඒ කියන්නේ එචරට මේ අර බහැගත්ත කාරණාවත් එක්ක එහෙනම් ධානේ වලින් යන්නේ